නැයි ගෞරවණීය යෝගාචර මහා සංඝරත්නය අවසරයි මේ උපාසක මහතුරු සම්බන්ධ කරගෙන අපි සත්‍යපතා සිනසුරාදපවත්වන ධර්ම සාකච්ඡාවට රැස්ුනේ. ඉතින් ඒකෙදී අපි පැයකමාර කාලයක් බලාපොරොත්තු වෙනවා මේ ධර්ම සාකච්ඡාව සඳහා ගතකරන්න. අපි ලංකාවේ වෙලාවෙන් දැන් අපි 7:00 එතන 9 වෙනකන් කාලය ගත කරන්න පටන් ගන්නවා. මුල් විනාඩි ස්වල්පයක් අපි සම්ප්‍රදාන කුළු අපේ විවස්ථාව ශීපත් කරගන්නවා. ඊගාවට වාරයේ පැමිණිච්ච ධම්මපද ගාථාවක් අනුව ධර්ම සාකච්ඡාව ඉදිරියට මෙහෙවන එක තමයි චාරිත්‍රය. අදත් අපි ඒ චාරිත්‍රය තමයි පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සා මුලින්ම මම කාගෙත් අවධානය ඉල්ලා සිටිනවා. අද විවස්ථාව වශයෙන් ඉදිරිපත් වෙලා තියෙන යෝගාශ්‍රමයේ කතිකාවත කියවෙනවා, කියවීමට අවංකන් දෙත්වා කියලා කරුණාවයි මතක් කරනවා. මේ කියවන දෙදෙන අපේ යෝගාශ්‍රමීය කතිකාවතේ මුල් අර්ධයයි. අපි අනෙක් දවසට අද 26 දක්වා කියලා තිනවා, 27 ඉඳලා 54 දක්වා කියවනවා කියන මතක් කිරීමත් එක්කම අපි විවස්ථාව ශීපත් කිරීමේ අංක මෙතනින් අතර වෙනවා. අපි බලාපොරොත්තු වෙමු ධර්මපද ගාථාවට අහුම්කන් දීලා ඒ අනුව අපේ ධර්ම සාකච්ඡාවට මුල පුරන්න.
අවසරයි. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. 24 වෙනි තණ්හා වග්ගය, එයි 20 වෙනි ගාථාව. බුදු රදුනට ඇදුරු කෙනෙක් නැත. උපකා ජීවකයන් අරබ ගයාව හා බරණස අතුරුම අතුරු මග. සබ්බා බිබෝ සබ්බ විදුහමස්මි සම්බේසු ධම්මේසු අනි අනුපලින්තෝ සම්බං ජහෝ තන්හක්කයේ විමුත්තෝ සයං අභිඤ්ඤාය කමුද්දිසෙයන්ති. අන්වය සබ්බ විදුහමස්මි හමස්මි සබ්බ විදු අහං අස්මි අහං සබ්බා විබු අස්මි සබ්බ විදු අස්මි සබ්බේසු ධම්මේසු අනුපලිත්තෝ සබ්බං ජහෝ තණ්හක්කයේ විමුක්තෝ සයං අභිඤ්ඤාය කමුද්දිසෙයං කං උද්දිසෙයං කං උද්දිසෙයං. එහි වාචය සියල්ල මැඩලු සියල්ල දත් සියලු දැහි නොයලුනු සියල්ල දුරලු මම කවරෙකු ඇදුරු යයි කියම්ද. අර්ථ මම තුන් භවයට අයත් සියලු දේ මැඩ පවත්වමි පැවැත්වීමි සියල්ල දන්නේ වෙමි. සිවුබිමට අයත් වෙසසින් දතයුතු යමක් වේ නම් ඒ දේ ඉතිරි නොකට අඩු නොකට සියලු අයුරින් මනාකොට අවබෝධ කෙලිමි. සියලු ධම්හි නොයැලෙමි. තුන් භවයට අයත් වූ සියලු දැහෙයි ඇලුම් හැරියෙමි. සියල්ල දුරලිමි. තුන් භවයෙහි උපත දුරුකොට සිටිමි. රහත් ඵලයෙහි විමුක්ත වූයේ වෙමි. තණ්හාව කෙලවර කරලීමෙන් මිදුනෙමි. තෙමේ සියල්ල පසක් කොට දැන කවරකු ඇදුරු යයි උදෙසම්ද කියම්ද. මම දතයුතු සියල්ලම ඉතිරි නොකොට අඩු නොකොට සියල් අයුරින් අවබෝධ කරගෙන අන් කවරෙකු මාගේ ඇදුරු වශයෙන් හෝ උවදෑ වශයෙන් කියම්ද. සබ්බා විභූනම් සියල්ල මැඩ පැවැත්වීමය. තුන් භවයට අයත් සියලු දෑය. සබ්බ විදූනම් සියල්ල දැනීමය. සිවුබිම පිළිබඳ සියලු දේ අවබෝධ කිරීමය. සිවුබිම නම් කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර යන භූමිය භූමිනිය. අනුපලිත්තෝ නම් නොඇලීමය. තුන් භවයට අයත් වූ කිසි දෑයක ඇලීමක් නැති භවය. තුන් භවය නම් කාම රූප අරූප යන තුන් භවයය. සබ්බං ජහෝ නම් සියල්ල දුරුකල භවය. තුන් භවයේම උපත දුරුකල භවය. සයං අභිඤ්ඤාය නම් තෙමේම සියල්ල දැනගෙනය. සියලු අයුරෙන් ඉතිරි නොකට පසක් කොට තමා විසින්ම සියල්ල අවබෝධ කළ බවය. එයි නිදානය බුදුසිරි දැක පුදුමයට පැමිණීම උපකා ජීවකයා. උරුවෙල් ධනවහි නේරංජරා ගඟතෙර පෙදස වූ ජයසිරි මහා ගෝරුක් මුල විදුරසුන්හි වැඩහිඳ වරුන් පරදවා වෙසක් කුණු බොහෝත් වෙසක් කුණු පොහෝදා සෞ කෙලෙස් මුල් සිින්ද දමා සිදුහත් මහා බෝසතාණන් වහන්සේ සෞනේ දත් නුවන ලැබ සම්මා සම්බුද්ධ බවට පැමිණි සේක. එකල සහම්පති නම් මහාබඹු විසින් දහම් දෙසීමට කරන ලද ආරාධනාව කුළුණින් පිළිගෙන කෙලෙස් තැවුණ උන් අතරද නුවණැතියන් අතරද උසස් පුඟුලන් වූ තමන් වහන්සේට කලක් සහායව සිටියා වූ කොණ්ඩඤ්ඤ බද්දිය වප්ප මහානාම අස්සජී යන පස්වග තවුසන් බරණැස් නුවර ඉසිපතන යෙහි සිටිනු දැක ඔවුන් ඇතුළු දෙවි බඹුනට ධම්මචක්ක පවත්තන සුතුර දෙසීම සඳහා එහි වැඩිසේක. ගුරුවෙල් දනව්වට හා බරණැස් නුවරටත් අතර මගදී තෙදින් හා නැනින් වැඩුණු උපකා ජීවකයා එසේ වඩින බුදුරජාණන් වහන්සේව දැක මෙසේ සිතුයේය. අහෝ මේ කෙබඳු කෙනෙක්ද? මුහුණ යහපත්ය, ඇඟ පැහැය යහපත්ය, ඉඳුරන්ගේ පැවැත්ම ඉතා මනාය. මෙබඳු පුරිස් කෙනෙක් පෙර නොදුටිමි. ඊ සිතමින් බුදුරජාණන් වහන්සේ ළඟට ගොස් පසෙක සිට ඔබගේ ඉඳුරන්ගේ පැවැත්ම ඉතා මනාය ගමන සංසුන්‍ය කියා මෙසේ ඇසුයේය. ඔබ කවුද? කවරෙක් උදෙසා මහාන වූයේයිද? ඔබගේ ඇදුරු උවදැවරු කවර හුද? මම කිසිවක් උදෙසා මහාන නොයෙමි. මට ඇදුරු උවදැ කෙනෙක් නැත. මම කිසිවකුගේ දහමක් රුචි නොකරමි. ඒ නිමිති කොට තමන් වහන්සේ කිසිවෙකුගේ උවදෙසක් නොමැතිව සියල්ල අවබෝධ කරගත් බව දැක්වීම සඳහා මම සියලු දේ මැඩ පැවැත්වීමි, සියල්ල දන්නේ වෙමි, සියලු දහම්හි නොඇලෙමි, සියල්ල දුරලීමි, රහත් ඵලයේ විමුක්ත වූයේ වෙමි. එවත් තණ්හාව කෙලවර කිරීමෙන් මිදුනෙමි. සියල්ල පසක් කොට දැන කවරෙකු ඇදුරු උවදැවරු වශයෙන් උදෙසම් කියම් දැයි වදාළ සේක. මෙසේ වදාළ කල්හි උපකා ජීවකයෝ සතුටක් හෝ නොසතුටක් නොදක්වා හිසසලා ඉවැත්ව ගියහ. නැවත පසු කලක ඔහු බුදුරදුන් කරා පැමිණ බනාසා අනගැමිව මියගොස් අවිහ නම් බඹලොව ඉපද රහත් ඵලපත් වූහ.
සබ්බා විභෝ සබ්බ විදුහමස්මි සබ්බේසු ධම්මේසු අනුපලිත්තෝ සබ්බේසු ධම්මේසු අනුපලිත්තෝ
දෙක මේකයි.
සබ්බං ජහෝ තන්නක්කයේ විමුක්තෝ සයං අභිඤ්ඤාය කමුද්දිසෙයන්ති.
මේක මේ උපකාජීවකගේ සිද්ධිය සාමාන්‍යයෙන් මේ බාලහංස පන්ති වල නැත්නම් හයේ පන්ති දක්වා වගේ කොහෙ පොතක තියෙන ඔය සිද්ධිය සඳහන් කළේ නිසා සාමාන්‍ය ලංකාවේ බුද්ධාගම ඉගෙනගත්ත හැම කෙනාම වගේ දන්නවා පුංචි සිද්ධියක්. නමුත් ඒකෙදි මේ පුතේ නම් ඒක ඒ දෝෂයට අහු වෙලා නැහැ. ඉතින්දී මේ උපකාජීවකයා පුත්‍රජාන වංශයේ කියපු දේ ගණන් ගත්තෙත් නැහැ, අතහැරියෙත් නැහැ. නඩර රැලි තුනක් නගන දිව නිර්ලා කියලා ගිහිල්ලා තියෙනවා. එතකොට මේ එකෙන් කියන්නේ මේ කවුගෙන් හරි අපි දැකලා උභාංච උපසම්පදාද කොච්චරවත් තියෙනද කොහෙදරේ මේ කියලා අහනකොට මට උපසම්පදා කියලා දෙයක්වත් නැහැ, මට මනුස්සකමකුත් නැහැ, මට ආත්මකුත් නැහැ, මට ගුරුවරයෙකුත් නැහැ, මං කොහෙන්ද දෙයක්වත් නැහැ වගේ කියලා කිව්වොත් හිතෙන්නේ ඒක නිකන් මේ දමල ගැහිල්ලක් මේ පිස්සුවෙන් කරන කතාවක් වගේ. කිසි චේත්ම මේ කියන ප්‍රශ්නට උත්තර දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ බුදුජානක චාන්දර ගන්න නැතුව නිකන් මේ මිනිස්යාගේ මේ උදිපාන්තර දැක්කට මොකද මේ මොලේ නරක් වෙලා කියන වගේ හැඟීමක් ඇති කරලා තියෙන්නේ. නමුත් පස්සේ මේ වටිනා සිද්ධියක් වෙනවා. මේ මිනිස්යා ආජීවකේ කිසියම් මේ ආගමික ජීවිතේ විතරයි දන්නේ මේ පැවිද්දෙක් වශයෙන් ගත කරලා තියෙන. පස්සේ අනන්තරේ ඉන්නකොට වැද්දියක් යාළු වෙනවා. වැද්දියක් යාළු වෙලා වැද්දිත් එක්ක අසාද බඳිනවා. ආජීවකම අතහැරලා ඉතින් මේ මිනිස්සේ රස්සාවක් කරන්න දන්නේ. ඉතින් වැද්දි කරන්නේ ඉතින් අර තියෙන අලකොළ අලජාති උහා නැහැල කොළ ජාති වෙනල දරුවෝ හදනවා. එක දරුවෙක් වෙනවා. ඊට පස්සේ කියනවා මොකක් හරි මනුස්සව අස්සාවක් කරපන්. ඉතින් මම කියනවා මම දන්නේ නැහැ මේ ඉඳලා ඉතින් මහානකම විතරයි කියන්නේ. දෙවෙනි දරුවත් වෙනවා. ඊට පස්සේ වැද්දි කරන්නේ නිතරම මේ දරුවා නලවනකොට නැද්දකින් මොනවාක්වත් දන්නේ නැති කගේ දරුවා. උඹේ අප්පාත් මේ කම්මැලියා ඔගේ කිය ඒකමයි කියන්නේ. නලවිලි කවිය වලට කියන්නේ මනුස්සය ඉඳගෙන ඉන්න පැත්තකටලා බුබ්බඩයාගේ දරුවා මොනවාක්වත් නොදන්නේ කගේ දරුවා අර මේ කි කිය ඊරළුගේ දරුවා කි කිය නලවනවා. ඉතින්ස කල්පනා කරලා අපෝ මේක මහ කන්දස් කිරියාවක් කියන සරස අදන්නෙත් නැහැ. ඉතින් කල්පනා කරලා තියෙනවා මේ මනුස්ස ගෑනිත් එක්ක නම් ඉවසක් නැහැ. මේක පටන් ගත්තා මේ දරුව මේ නලවිල්ලම නේ කියන්නේ දුර ලොකු වුණාට පස්සේ දරුවොත් ඕකනේ. ඒක ගෑනිට එක දවසක් කියන උඹ දැනගනින් මේ ලෝකේ වැදගත් යාළුවෙක් මට ඉන්නවා අයියේ. ගෑනිට කතා කරලා මට වැදගත් යාළුවෙක් ඉන්නවා අයියේ. ඉතින් ගෑණි දන්නා උඹට කවුද ඉන්නේ වැදගත් යාළුවා උඹට මොනවාක්වත් දෙයක් බැරි මනුස්සයා කියලා. පස්සේ ඉච්චරයි මේ මනුස්සයා ඒකෙන් ආයසරයක් කර වැඩි බවුල අතරින්. අතරලා කිලිම යන්නේ මේ සිද්ධියට පස්සේ බුදුහාමුදුරෝ හොයාගෙන. කිල්ලල කතා කරලා කියනවා ඔබ වහන්සේ ඉස්සල්ලා මේ යන ගමනදී මට හම්බෙලා මට එදා හිත පහල වුණා. ඒ මම දොස් කිව්වෙත් නැති සතුරුනේත් නැති මට තේරුණා මේ නිකන් ආවට කියන කතාවක් නෙවෙයි කියන එක. ඒ නිසා මට පැවිදි දෙන්නේ. ජනනසේ පැවිදි මේ ශාසනය පැවිදි වෙලා ඒක මේ පොතේ අන්තිම සඳහන් වෙනවා මේ අනාගාමි තත්තරපත් වෙලා මේ බොහොම දක්ෂ ධර්ම කතිකෙක් බවට පත් වෙනවා. ඉතින් ඒකෙදි මේ පේන තියෙන ඉස්සල්ලාම මේ සරුවච්චන් ආහන්සේ සරුවඥ බව හෙලි වෙන හෙලි කෙරුවේ මේ කිසිම පැකිලීමක් නැතුව මම අනන්ත ජින අනන්ත ජින කියලා කියන්නේ සියල්ල අනන්ත අප්‍රමාණ දිනුමක් ලැබලා තිනවා මට ගුරෙක් නැහැ මට කෙනෙක් නැහැ කියන එක සරුවච්චන්සේ දේශනා කරන හැබැයි එමුණ තේක දැන අවබෝධයක් ලැබලා තිනවා. ඉතින් මේකෙදි මේ ඒකේ සිද්ධිය සම්බන්ධේ ඒ නිසා සමහර පොත්පත්වල උපකා ජීවක පහත් කරලා සලකලා කතා කරලා තිනවා බුදුහමදු අන්ද ගන්න පැටි වෙච්ච ආජීවකෙක් විදියට. නමුත් ආජීවකයා වුණත් පෞල් කාලා ඒ අනුන් බැනුන් අහලා හරි පස්සේ අර කවදා හෝ දැකපු ඒ කල්යාණ මිත්‍යා දැකලා හොයාගෙන අවිල්ලා මිනිස්සයාගේ වැඩ ටික කරගන්න තරමට පිංචි බුදු මිනිස්සෙක්. ගාථාවේ පැත්තට හැරෙනවා නම් ගාථාවේදී මගේ අර්ථකථන හැටියට මේ සරුවච්චන් වහන්සේගේ හෝ ආධ්‍යාත්මික ජීවිතයේ ගත කරන කෙනෙකුට තිබිය යුතු තියෙන හිතා ගන්න බැරි ලකුණක් තමයි තමන් හම්බ කරන සෑම හොඳ දෙයක්ම ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. තණ්හාව කියලා කියන්නේ කාම වස්තු ප්‍රතික්ෂේප කිරීමක් විතරක්ම නෙවෙයි. ඒක තමයි ආරම්භේ. මේ කාම වස්තු, ඉඳුන් හිටුන් ඥාන වාහන, දීපල, දූ දරු වගේ දේවල් ප්‍රතික්ෂේප කරන එක තමයි ඉස්ලාම තියෙන්නේ මේ දස දාන වස්තු, ඊටපස්සේ ඇස්සිස් මස්ලේ දන් දෙන එක. ඊටත් වැඩිය අමාරු දෙය තමයි මට පේන්නේ මේ Taman දන්න ශිල්ප ශාස්ත්‍ර, ඒකෙන් Tamanගේ අත්දැකීම් ඒ වගේම තමන්ගේ සීලය, තමන්ගේ සමාධිය, තමන්ගේ ප්‍රඥාව. ඔය සේරම දෙන්න වෙනවා. ඒක හරිය අමාරුයි විස්තරකරන්න. ඒක විස්තර කරන්න තියෙන්නේ බුද්ධ ශාසනයේ තියෙන ගොරෝසු දේ, සියුම් දේ මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කිරීම තමයි මේ වොස්සග්ග පරිණාමය කියලා කියන්නේ. ත්‍යාගයට බර, දීල දෙමීමට බර ඒක තියෙන්නේ ඉස්සල්ලාම අල්ලන්න පුළුවන්, දකින්න පුළුවන් දසදාන වස්තු දෙනවා. ඒ වස්තු දීගෙන දීගෙන යනකොට ඒකට කියනවා වස්තු දාන කියලා. ආමිෂ වස්තු. ඊට පස්සේ අභය දානීය ඉස්රාහින් තියාගෙන වස්තු දානේ පුංචි කරගන්න. ඉස්ලාම කරන්නේ සතුන් මැරීම හොරකම් කිරීම වගේ දේවල් අතහැරලා දීම පුරුදු කරනවා. දීම පුරුදු කරන්නේ ගොරෝසු අල්ලන්න පුළුවන් දේවල්. ඊට පස්සේ ඒ දීම අල්ලන්න බැරි බය නැතිකම දීමෙන් අභය දීම මාර්ගේ මේ දාමේ වස්තු දානීය ප්‍රතිස්ථාපනිකව ප්‍රතිස්ථාපනික රෝකින වස්තුලා නැත කරනවා කියන එක නෙවෙයි ඊට වැඩි තැනක තියෙනවා අභේදාන. අභේදාන කියල කියන්නේ සීලය. සතුන් මරීමේ බය දෙන්නේ නැහැ. හොරකම් කිරීමෙන් බයක් දෙන්නේ නැහැ. කාමයේ වර්ධව හැසිරීමෙන් බයක් දෙන්නේ නැහැ. බය දීමින් අභය දීම ඒකත් දානයකට දානවා. ඊට පස්සේ ඒක සරුවචනන් සඳහන් කරන්නේ ආර්ය විනයේ තියෙන මහා දානයක් විදිහට. පාණතිපාතං කෝබික්කවේ අරියස විනයේ අග්ග දානං මහා දානං අග්ගඤ්ඤං රත්ඤ්ඤං වංසඤ්ඤං පෝරඤ්ඤං කියලා ගාථාපද 9කින් මේ පාලි බද නමකින් අගය කරලා තිනවා මහා දානය කියලා කියන්නේ සතුන් නොමර අබේදීමයි, වරකම් නොකර අබේදීමයි, කාම මිත්‍යාචාර නොකර අබේදීමයි, වචනේ සුරා පානය කිරීමෙන් මිනිසුන්ගේ වද නොදී අබේදීමයි කියලා ඒක ප්‍රතිස්ථාපනය කරුවට පස්සේ දැන් මේ මනුස්සයාට අබේ ලැබෙනවා. කිසි තැනක බයක් නැතුව ඉන්න පුළුවන්, සුපතිත්ත්‍ය භාවයක් ලැබෙනවා. ඕන තැනක නන්නාදුන කෙනෙක් ළඟට ගියත්, දෙවියන් අතර, බ්‍රහ්මයන් අතර, සංඝම අතර කිසි තැනක බයක් එන්නේ නැහැ. ඊට පස්සේ මේ මනුස්සයා කරන්නේ මේ අභයෙන් එහෙම නැත්නම් ඒකෙන් ඇතිවෙච්ච විපිලිසරකම නැතිකමින් අවිප්පටිසාරතාවයෙන් ප්‍රයෝජන අරගෙන සමතයට බහිනවා. සමතයට බහපම සීලයෙන් කරන වීතික්‍රම කෙලස් කියන ගොරෝසු කෙලස් අතහැරියාට පස්සේ පරිඋත්ทาน කෙලස් ඉවත් කිරීමේ සියුම් වැඩක් හම්බ වෙනවා. එතකොට මේ සියුම් වැඩේ යනකොට කාම වස්තු සියල්ලම අතහැරලා රූප ලෝකයකට යනවා. එතකොට අභය වෙනුවට නැත්නම් වීතික්‍රම කෙලස් දීලා දාන වෙනුවට දතන දැන් පරිඋත්ทาน කෙලස් දීලා යමේ වැඩ පිළිවෙලට යනවා. පරිඋත්ทาน කෙලස් දීලා යමට පස්සේ පමනක් පුද්ගලයාට අනුශේකලස් දැක ගන්න පුළුවන්. අනුශේකලස් දැක ගතට පස්සේ අනුශේකලස් අතහරින්න පරිඋත්ทาน කෙලස් දීලා දැමීමෙන් ලැබපු සමතයට තියෙන ආසාවත් අතහරින්න. සමතේ අනිවාර්යයෙන්ම තණ්හාමාන දිට්ඨි තුන තියෙනවා. ප්‍රපංච ධර්ම අනුශේකලස් වලට යන්න අනිවාර්යයෙන්ම ප්‍රපංච ධර්ම අතහරින්න වෙනවා. තණ්හාමාන දිට්ඨි ඒ කියන්නේ මම සිල්වතෙක් මම ධානලාභී මම අභිඥාලාභී කියලා ඒ තෑම දෙයක්ම ඒ පුද්ගලයාට වෙනදා නොඉදිච්ච විදිහට තෘෂ්ණාවක් ඇති කරන බොහෝම සියුම් තෘෂ්ණාවක් මේ මම මේ ආසාව වෙලා තියෙන බැඳිලා තියෙන නරක දෙයකට නෙවෙයි සමතෙට නේ ධ්‍යාන වලට නේ අභිඥා වලට නේ කියලා ඒක අල්ල බදා ගන්න. ඊගාට මාන්නයක් ඇති වෙනවා අනේ මං වගේ කී දෙනෙක් පැවිදි වෙලා මහානකම් කරලා භාවනා කරලා ඉන්නද කීයෙන් කී දෙනාටද පුළුවන් උනේ අඩුගානේ මේ නිමිත්තක් අල්ලගන්න අනුගානේ ආනාපානිය අල්ලගන්න නිමිත්තක් අල්ලගන්න ධ්‍යානයක් ලබන්න අභිඥා ලබන්න කියලා බඳගන්න. ඊගාවට දෘෂ්ටියක් ඇති කරගන්නවා මේ අමර දාත්තට බැරි සීල රැකී මාකිනේ මම මේ සීලෙ මගේ මේ ධ්‍යානයේ මගේ මමයි තමත භාවනා කරේ කසින භාවනා කරේ මටයි මේක ලැබුණේ කියලා දෘෂ්ටි ඇති කරගන්නවා. ඉතින් අර ඇත්තටම කාම ලෝකයේ වස්තුන් කෙරෙහි ඇති වෙන තණ්හාමාන දිට්ඨියට උඟෝක්ම බන්ධනීයයි උඟෝක්ම සියුම් ධ්‍යාන වලට ඇති වෙන තණ්හාමාන දිට්ඨිය. හරිම අමාරුයි ගලවන්න. අන්නේ ඒක ගලවලා දාන එක තමයි අමාරුම දේ. අනුසේ කෙලස් වල තියෙන්නේ වංචනික භාවයමයි. ඉතින් ඒක අතාරින්න නම් මේ කියන්නේ තණ්හා මේ ධ්‍යානෙන් ලැබපු ධ්‍යාන සුඛයත් අභිඥාවත් පිළිබඳව තණ්හාමාන දිට්ඨිය අතාරින්න නම් විපස්සනාව කියන අමතරම දේ බුදුජානනාච විතිම්පව හොයා ගන්නලද දේ ඉදිරිපත් කරගන්න ඕන නැත්නම් ඕනම කෙනෙක් ඉදිරිපිට රජුන් සබන බ්‍රාහ්මණයන් අතර විවේන් සතර මනුෂ්‍යයන් අතර බ්‍රහ්මයන් අතර උසස් ලෙස සලකන්න පුළුවන් ධ්‍යාන ලාභය. ඒ නමුත් බුද්ධල තමන්ට පාඩුයි ඒක. අනිත් ඕකෙනික වන්දින එකත් කැපයි. හොඳයි. මොකද ඒ තරම් වටිනදී. නමුත් තමන්ට පාඩුයි. මොකද මේක යට මේ අනුසේ හිටිනවා. තණ්හාමාන දිටි ඉන්නවා. ඒ නිසා ධ්‍යාන ආශාව පිළිබඳව තියෙන තණ්හාමාන දිටි දුරු කිරීම තමයි අන්තිම සියුම්. ඒක නිකන් මේ අතපයක් කපා ගන්නවා වගේ ඇටයක් එලියර ගන්නවා වගේ අතේ තියෙන මේ අමාරු දේ. අන්නේ ඒක දිලා දැම්මට පස්සෙ තමයි ඔය සියලු ලෝකයේ කෙරේ බන්ධන අතහැරියා තණ්හාව දුරු කරා තණ්හක්ෂය කරා ආදී වශයෙන් ওই ගාථාවේ සඳහන් කරන පද සේරම හුඟක්ම අර්ථකථනය වෙන්නේ ඔය ඇස්චිස් මස්ලේ දූදරුවන් දන් දීපේකට වඩා අභේදානෙටත් වඩා මේ ධ්‍යාන පිළිබඳ වගේ තියෙන ආසාවත් අතහැරලා ඊට පස්සේ ඉතින් එව්වඩත් තණ්හා මාන දිටි දුරු කරාට පස්සේ මොන ගුරුවරයෙක් නම් කරන්නද මුන්නම කෙනෙක්වත් නැහැ. ඉන් එහාට ගිය කෙනෙක් මොකද මෙතන මිනිහෙක් නැති වෙනවා. ගුරුදේකට යටත් වෙන ශිෂ්‍යෙක් නැති වෙනවා. මෙතන ඊට පස්සේ ආය ගුරුවරු කවුද පත් කරන්නේ? එයාගේ තියෙන තණ්හා මාන දිට්ඨි නැති කරාට පස්සේ ඒ මේ මූලස්ථානේ නැති වුණාට පස්සේ ආයතනේ විසිරුලා හැරියට පස්සේ ආයෙකින් ගුරුවරෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් උපක දකින්නේ අර අනුපාදි ශේෂ වූ මේ ශරීරේ. ඒකෙත් බොහොම ප්‍රසන්නයි. ඉසි ආනෝ කොහෙන්ද බොහොම හොඳයි ලස්සනයි වැඩයි හොඳයි කවුද උපදෙස් දීපු ගුරුවරයා? ඉතින් ගුළු වෙනවා කියන්න විදියක් නැහැ. මේ ගුරුවරයෙක් මට නැහැ. ඉන්න විදියක් නැහැ. මෙතන පුද්ගලෙක් නැහැ. පුද්ගලෙක් කියන මේ සීල සමාධි ප්‍රඥාවට හෝ ඇලියුම් කරන මූලික සංකල්ප පදනමක් නැහැ. ඉතින් ඒක නිසා ඔන්න වගේ භාෂාවක් තමයි කතා කරන්නේ. ඕවට කියන්නේ ආර්ය විවහාර කියලා. ආර්ය විවහාරයේ සාමාන්‍ය ලෝකෙන් බලනකොට අන්ධබන්දයි. කිසිසේත්ම ව්‍යාකරණ වලට ගැලපෙන්නේ නැහැ. ඇත්තටම ප්‍රකාශ කර ගන්නත් බෑ. නමුත් උපක කීති බිල තිනා දක්ෂකමක් ආජීවකයේ වශයෙන් වෙන රසාවක් දන්නේ නැතිකම නිසා මේකේ මොකක් හරි අර්ථයක් තියෙනයි කියලා. හිතාගෙන ඉඳලා තිනා මට ඉන්න හොඳ කල්යාණ මිත්‍රයෙක් උඹ මට බැන්නට උඹ මට මේ විදිහට මේ කාලකන්ණියාගේ දරුවා කියලා නැලෙව්වට මට හොඳ මිත්‍රෙක් ඉන්න බොණ දෙයක් කරගන්න කියලා දාලා යන්න පුළුවන්. ඒක නිසා මේ සිද්ධිය බොහොම මේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් කරලා තිනවා බුදුරජාණන් වහන්සේගේ තියෙන මේ අනන්ත චින්න තත්වයේ. ඉතින් ඒ නිසා කල්පනා කරගන්න ඕනේ භාවනා ජීවිතේ හරියනවා නම් ඉතාම කලාතුරකින් වෙන දෙයක් නේ. පැවිදි ජීවිතේ හරියනවා නම් පුළුවන් තරම් අර තමන්ගේ තණ්හා මාන දිට්ඨි දුරු කරගෙන බුදුහාමුදුරුවෝ උපදේශය අරගෙන පුළුවන් තරම් නිහතමානීව අනතිමානීව අනලස්ස කටයුතු කරන්නයි කියලා තියෙනවා. මේ ලැබෙන කිසිම දෙයක් පල්ලේ පල්ලේ හම්බ වෙනවා නම් අම්මගේ අප්පගේ බුදලේ. නැත්තම් අපිට මේ પરම්පරාවෙන් උරුමෙට ලැබිච්ච දේ. ඉහළට ඉහළට හම්බ වෙන දේවල් අයිතිකාරයක් නෑ සාසනේ. Tamandat නෑ. සීලයක් රැකලා අපි රකින්න දේ අපිට තියෙනවා තමයි යම් කිසි ප්‍රදේශයක් නමුත් ඒක සාසනික වස්තුවක්. සමාධියක් හම්බුනොත් ඒක සාසනික වස්තුවක්. ප්‍රඥාවක් විපස්සනා කරනවා ඒක සාසනික වස්තුවක්. ඊට පස්සේ Tamand තියෙන අර දීපංකර බුද්ධ පාමුලේ වැටිලා අනේ ශාන්ති කකුල් දෙකේ පය බඳගා ගන්න එපා මා වේ දණ්ඩක් කරගෙන ඒකට වෙන්න කිව්වා වගේ ඒ තමන්ගේ සෑම ගුණයක්ම සාසන වෙනුවෙන් පුදන්න ඕනේ සාසන වෙනුවෙන් කැප කරන්න ඕනේ එතකොට මේ ආර්ය විවහාර ආර්යයන් වහන්සේලාගේ හැසිරීම බුදුහාමුදුරන්ගේ වැඩපිළිවෙල තේරෙන්න පටන් ගන්නවා තේරෙන්න පටන් අරගත්තාම තේරෙනවා අපි මේ අවුරුදු 2500ක් පහු වෙලා පහළ වෙච්ච අපේ මොන දක්ෂකමක්ද මේ වගේ ගැඹුරු ධර්මයක් රැකගෙන ඉන්න කොච්චරනම් ගුණවතුන් සිල්වතුන් නිර්තුමාණියෝ කටයුතු කරන්න ඇද්ද මේ අනන්තා වාලුකාදීනා මේ අනන්තා මොකද්ද ඒ ගාත අප්පකා වාලුකා ගංගා අනන්තා නිබ්බුතා ජිනා වාල් ගංගා නංගගේ වැලිතලාවල තියෙන සියලු වැලියට ගණන් ගත්තට වැඩි ප්‍රමාණයක් අනන්ත ජින වෙච්ච උතුමන් වහන්සේලා මේ ලෝකේ ඉඳලා තියෙන මිච්ඡර රහතන් වහන්සේලා ඉඳලා තියෙන ආපෝද කර වේ යනෝ බලනකොට අපි මේ පුංචි දෙයකට මිච්ඡර තණ්හා මාන දිත්‍ය ඇති කර ගන්නවා කිව්වම හිතා ගන්නුනේ ඒකමයි අපේ ඉදිරි ගමනට බාධා. ඒ නිසා ඇති වෙන ගුණයක් එන්නේ නියතමානී වෙලා කටයුතු කරනවාදී අනන්ත ජීත තමයි අන්තිමට කියලා නතර වෙන්නේ රහත් ඥාණයෙන් තමයි. ඉතින් ඒක ඉතින් අර මේ දේවල් වල මේ ලාමක දේවල් පවා අල්ලගෙන මේ රණ්ඩු සරුවල් කරන මිනිසුන්ට අල්ලගන්න බැරි වෙනවා. මොකද ඒ මිනිසුන්ට ගහ බැන ගන්න පුළුවන් වෙන්නේ කවුරු හරි පදනමක් ගත්තොත්. නිමිති ගන්න පුළුවන් නම් අරමුණු කරන්න පුළුවන් නම් තමයි ගැටුම තියෙන්නේ. ඉතින් අරමුණු කරන්න දෙන්නේ නැත්තම් මොනවාකට මම කියලා කෙනෙක් නැහැ. මම මේ මෙතන තියෙන සාසනික ගුණ ටිකක්. මම මේ සාසනික ගුණ වෙනුවෙන් ගුණ පුරන ප්‍රතිපත්ති කරන වත් පිළිවෙත් කරනවා කියලා ගියාම කාටවත් ඇවිල්ලා ගහන්න දෙයක් නැහැ. ඒකට උපමාවක් පෙන්නන්නේ මේ සෝටෝසෙන්නොල තින් බුද්ධහගම කියන තනියතේ අප්පුඩිය හඬ මොකද්ද කියලා. තනියතින් කොච්චර අප්පුඩි දැලුවත් අඬ නගන්නේ. වදින්න එකක් නැහැ. එහා පැත්තේ ඇවිල්ලා වදින්න යන. ඉතින් කොච්චර ගැහුවත් වදින්න නැති ඒගොල්ල කියන භාවනා කරලා උත්තර දෙන්නයි කියලා. තනියතේ අප්පුඩිය අඬ. ඉතින් අනන්ත ජිනයන් වහන්සේලාගේ අඬත් තනියතේ අප්පුඩිය අඬ වගේ ඉහිල වදින්න තරක් නැහැ. නමුත් ඒක තේරෙන්නේ රැහැප්පිලාම ජීවත් වෙච්ච ලෝකේ ප්‍රතික්‍රියාවේ ජීවත් වෙන ලෝකෙට අක්‍රීය තත්ත්වෙටපත් වෙනකොට හිතා ගන්න මාරු නිසා විවහාර ක්‍රම හරි වෙනස්. නමුත් මේක මේ බුදුහාමුදුරන්ගේ තියෙන අර මහා කරුණාව නිසා අර්ථ ධම්ම නිරුක්ති පටිපාණි වලට දහලා සාමාන්‍ය කෙනෙකුට කතා රසයකුත් මේකේ තියෙනවා. ගන්න ගාතා ව්‍යාකරණකුත් තියෙනවා. සාමාන්‍ය ලිටරල් මීනින් එකක් වාචෝද්ගත අර්ථයකුත් තියෙනවා. නමුත් භාවනා කරලා කල්පනා කරලා බලනකොට කිලෝරක් කරගන්න බැරි කර්මස්ථානෙකුත් තියෙනවා. ඒ වගේම රහත් වෙච්ච කෙනෙකුට නම් ගන්න ආදර්ශයක් තියෙනවා. ඒ නිසා ඒවට ගාතා රත්න කියලා කියන්නේ කිලෝරක් කරන්න බැරි වටිනාකමක් තියෙන ඉතින් එක එකනා එක එක දේවල් වලින් අල්ලගෙන ඉතින් මේ අර්ථ විවරණ දෙනවා ඒකෙන් ඉතින් අපි දියුණු වෙන්නේ නවත් මතක තියාගෙන ඉන්න ඕනේ මේ එක අර්ථයක් තමයි තමන් ඇති කරන සෑම ගුණයක්ම ශාසනික නාමයෙන් අපිට කලින් පහළ වුණා වූ මත්තර පහළ වෙන්නා වූ ඒ ආර්යයන් වහන්සේලාගේ ගුණ විශේෂය සලකලා අපි පුළුවන් තරම් මේ ඉස්සිස් කියන්නේ නැතුව අං දෙක පෙන්වන්න හදන්නේ නැතුව අර කීනේ අන්ධහර පෑන් නැතුව නියතමානී වීම තමයි කරන්නේ. ඉතින් මම විනාඩියක් විතර අපිට දැන් ගත වෙලා තියෙනවා. ඒ නිසා මම ආරාධනා කරනවා දෙපැත්තටම ඉතින් මේ කතාව මතින් හෝ ධර්ම තමන්ගේ භාවනා මතින් හෝ කලින් සෞදාන කරගත ප්‍රශ්න මතින් අපේ සාකච්ඡාව පුළුවන් තරම් යුක්ත සාකච්ඡාවක් බවට පත් කරගන්න ඉදිරිපත් වෙන්නයි
කියන්නේ.
තියෙන දෙයක් තියෙනවා. ඊතමයි ප්‍රශ්නේ. ඒක ඉවදෙන්නේ ප්‍රේලිකා. ඒ භාවනා ක්‍රමයේ රින්සයිසින් වල කරන්නේම තනියතේ අපුඩි අඬහන. තව ගොඩාක් තියෙනවා ඒකේ මේ ඉවර කියන්නේ රිඩල්ස් පසල්ස් ප්‍රහේලිකාවක්. ඉතින් ඒක දීලා කියනවා අවුරුදු 7ක් භාවනා කරලා ඇවිල්ලා කියන්නේ එතකම් මම මොකක්ද ඉල්ලන්නේ ඉන්නයි කියන. ඉතින් අර මනුස්සයා ඉඳගෙන ජීන් කල්පනා කරනවා. මතව මේ බෝතලේ ඇතුලේ කටපුංචි බෝතලයක් ඇතුලේ කුකුල් පැටියෙක් ඉන්නවා. එළියට ගන්න කොහොමද? ඉතින් ඒක දුන්නට පස්සේ ඇච්චරයි. ඒක කමටහන ඇච්චරයි. ඉතින් අවුරුදු 7ක්ම භාවනා කරන්න ඕනේ. ඒක තේරුම් ගන්න. ඒ වගේ ගොඩාක් කමටහන් තියෙනවා. ඒ කමටහන් වල දෙන්නේම ඒ වගේ කවදාකවත් ඉතල නැත්තම් අහනවා ඉස්ලාම ලෝකෙට පහන කිකිලිද විතරේද? විතරෙන් කිකිලි ආද නැත්තම් කිකිලි විතරේ දැම්මයි. ඉතින් කල්පනා කරන කල්පනා කරගෙන යන්න පුළුවන් ඕනේ තරමක්. මේ කරගෙන එක තමයි සිද්ධ වෙන්නේ. හැබැයි ඒක පිළිලුවක් කරන්න බෑ. ගුරුවරයා දීපු උත්තර කර්මස්ථානය. ඉතින් භාවනා කරන්න. කරලා තමයි ඒක ක්‍රමයක්. ඉතින් මේක අඬක් ඒක ප්‍රශ්නයක් තමයි ඒකේ තනියදී අප්පුඩි අඬ කියන්නේ කියන්නේ. ඉතින් මේකෙන් කියන්නේ ඒ සරුවචන් හංශි වගේ තැනකට ගිය කෙනෙක් කිසිම දෙයක් එක ගැටෙන්නේ නැත්තම් වෙන කෙනෙකුට පුළුවන් ද සරුවචන් හංශි එක ගැටෙන්නේ. උනාද කියලා තැනක් නැත්තම් පුද්දලේ කඳුරා ගැනීම කරන්නේ නැත්තම් ගැටීමක් කරන්න බෑ. ඒ නිසා බුදු කියනවා සාමාන්‍යයෙන් සරුවචන් හංශි නමක් අරමුණු කරගෙන පව කරන්න බෑ. මොන ගහල බැලන රණ්ඩු කරලා දැන් අපිත් එක්ක නම් යනකොට අපි යන හැටි හරිනේ කතා කරන්න හරි නෑ කියලා පව් හිචිලි පහල වෙනවන්නේ මනුස්සෙනි. මේ මෙච්චර කිරුවත් මෙයාගේ වැට මෙහෙමයි කියලා අපි කායික ක්‍රියා වාචිකයි ඒක අපි අනි මිනිසුන්ද කරන අපරාධයක් අද. පුළුවන් නම් කාටවත් පව් හිචියක්වත් පහල වෙන්න තියෙන ජීවත් වෙන්නේ කරන්න බෑ ඒක. දැන් සරුවච්ච වෙන්න ඕනේ. ඒුණත් සරුවච්චනාංශය සම්බන්ධ කරන දේවදත්ත පව් කරගත්තා කියලා ඒ චෝදනා තියෙනවා. මේ නමුත් උන්වංශකේ මේ දැන් සාමාන්‍ය ඉතිහාස කතා අරණ බලනකොට සරුවචන් වහන්සේ අවසාන ආත්මෙට ගෙනම් කර්ම වර්ගයක් තියෙනවා. ඒ කර්ම ඔක්කොම කරගෙන තියෙන්නේ පසේපුත්‍ර ජානන්සලත් එක්ක. සම්මා සම්බුත්‍ර ජානන්සලත් එක්ක එකතු වෙලා පව් කරගන්න බැරිලු. ඒ තරම් සරුවචන් වහන්සේ අනුන් තමන් හේතු කරන පවක් කරයි කියන එකටත් වග කියනවා. කාටවත් පවක් කරගන්න දෙන්නේ නැහැ මාව අරමුණු කරලා ඒ තරම්ම අනුන්ගේ මානසිකත්වේ හොයලා තියෙන මොකද තමන් ගැන හොයන්න දෙයක් නැහැ. බලන්නේ මේ මනුස්සයා මේ අපි දෙ මේ කරන මේ ගනුදෙනුම වැඩපිළිවෙලින් මනුස්සයා මම පිළිබඳව නාර කාකල්පයක් වචනයක් හරි ක්‍රියාවක් આવොත් ඒක මගේ දෝෂි. මමයි ඒක ඇති කරලා තියෙන්නේ. ඒ තරමන සර්වඥාන්සේ වග කියනවා. ඒක නිසා යම් කිසි කෙනෙක් එක්ක ගනුදෙනුවක් වෙනවනම් උන්වහන්සේට ඒ පුද්ගලයා අඳුනගෙන ඒ මනුස්සයාගේ මට්ටමට බහින්න බැරි නම් එනම් සර්වඥකමේ දුර්ලභමත් තියෙනවා. ඕනම කෙනෙක් එක්ක ෆිට වෙන්න පුළුවන්. පව් කාර්යයයි අරෙමෙයි නෑ. ආකල්ප සංපත්ති කියන්නේ එච්චරයි. උන්නාසගේ ආකල්ප සංපත්තිය මං වෙනුවෙන් මං ගැන හිතලා කෙනෙකුට පවක් හිතෙන්න උනත් ඒක මගේ පවක්. ඒක මං කරපු දෙයක් ඒ මනුස්සයා. ඒක කරන්න දෙන්නේ නැහැ. උන්නාසේ හැම වෙලාවෙම කල්පනා කරනවා මම මේ වැඩේ කෙරුවොත් දැන් මෙයාට අපි දෙන්නේ ගනුදෙනුවත් මම මේ වැඩේ කෙරුවොත් මෙයාට මොනවද වෙන්නේ දැන්? ඉතින් ඒක නිසා උන්නාසේ ක්‍රියා කරන්න ඉස්සෙල්ලා ප්‍රතිවේක්ෂා කරලා ඉවරයි අපි දෙන්න මේ කරන වැඩ පිළිවෙලෙන් කතාවෙන් ක්‍රියාවෙන් මොන හරි එකකින් මේ පුදියට වරදොල වටහා ගන්න පුළුවන් වෙයිද කියන එක. ඉඩක් බෑ. ඉඩක් තියෙන්න බෑ. තියුණොත් ඒක සර්වඥතාඥානින්ට දුර්ලභම. ඉතින් එතකොට හිතා ගන්න බෑ මේ සර්වඥාස කියන්නේ ලෝකේ පහළ වීම සුකෝ බුද්ධානම් උප්පාදෝ කියලා කියන්නේ විහිළුවක් නෙවෙයි. හිතා ගන්න බැරිලු. ඒක නිසා ගැහුවට තනියatte අප්පුඩි වගේ සර්වඥාසට අපි දොස් කිව්වට පැත්තකට ලයින් එකන අපි කියන්නේ යන් සාමාන්‍යයෙන් අපි කරන්නේ නෑ හින්ද රොඩිට් බනිනවයි කියලා කතාවක් තියෙන. ධනන්තය ගැන දොස් කියන වැඩි වදින්න තැනකුත් නෑ. ඒ සර්වඥානසට වග කියන්නත් බෑ. හැබැයි උනාද කළ තියෙන එකම වැඩක් හරි ඇහුවා නම් දැක්කා නම් ආශ්‍රය කරා නම් කවදාකවත් ඒ වචනේ කියන්නේ නැහැ. හිතන්නේවත් නැහැ. ඉතින් ඒ නිසා සර්වඥානස කියන්නේ තනිය දේ අප්පුඩිය හඬක්. හිතාගන්න බෑ. පසේබුදුරජාණන්සේ දෙක නැහැ. පසේබුදුරජාණන්සේලා නිසා සමහර දොස් කියලා බැනලා පව කරගන්න. සම්මා සම්බුදුරජාණන්සේ තමයි මේක කරන්නේ. ඒක නිසා සාමාන්‍යයෙන් ඔය ඒක ඇති කරලා දීලා තිනවා සාමාන්‍යයෙන් සුප්‍රීම කෝට් විනිශ්චයකාරවරයෙකුට නැත්නම් මේ විධායක බලසලසයි ජනාධිපතිවරයෙකුට එහෙ නැත්නම් තෝරා ගන්න ලද පාප් වහන්සේ නමකට ප්‍රසිද්ධිය බැන්නොත් ඒ පැහැදිලිව විමසන නඩුවන් එමස දඬුවම් ලැබිය යුතු වරද්දක් කරන්නේ මොකද ඒගොල්ල පිළි සම්මතයේ හැටියට බලනකොට වැරදි නැති නිසා සම්මත කරලා තියෙන්නේ ඒ නැත්නම් එහෙම හැසිරීම තියෙනවා කියන්නේ බෑ විවස්තාවෙන් අනුමත වෙලා තියෙනවා එහෙම කෙනෙකුට බනින්න අයිචක් නැහැ බැන්නොත් ඒ සිවිල් නීති අර්ජෙන් නඩු සර්වඥාන්සේ සිවිල් නීතියක් නැතුව ඒක හදලා තියෙනවා. කාටවත් මට බනින්න බෑ. මට බනින්න මගෙන් කිසිම කොනක් නැහැ. මගෙන් කොනක මේ අසක් මුලක් ඉතුරු කරලා නැහැ. හැම වැඩක්ම විනිවිද පේන වීදුරු කැලක් වගේ. මේ මෙල්බන් නගරයටත් අපි ආරාධනා කරනවා ප්‍රශ්න දෙක ඉදිරිපත් කරන්න කියලා ලාල් මහත්තයාට. බලමු පිටද ඇතුළේද කියලා බලමු අහන්නකෝ.
වාස්තුවේ විකින් රක්මන් බාරා නැමැති පොතේ සඳහන් කර ඇත. අනාත්ම සංඥා විස්තර කිරීමේදී අනාත්මතෝ, ඤ්ඤතෝ, රික්ෂතෝ, අරතෝ, තුච්ඡතෝ යන වාක්‍යයෙන් දේශනා කර ඇත්තේ එම කාරණෝ පවිත්‍ර බාධා දෙන්නේ ගෞරවයෙන් ඉල්ලා සිටි.
ඉතින් ඔබ ප්‍රශ්නෙම් පිට කියලා කියන්නේ මොකද්ද? ප්‍රශ්නෙම් පිට නෑ ප්‍රශ්නෙම තමයි. අද අද මාතු ගයන ඔක්කොම බෞද්ධයෝනේ ඉතින් බෞද්ධ කොයි එකක් ප්‍රශ්න තමයි නෑ ඒකෙදි මේ අපි ඔය රේරුකාණි චන්දවිමල ස්වාමීන් වහන්සේ ඊට විස්තරසහිතව ලියලා තිනවා චත්තාලීසාකාර භාවනාව කියලා ඒකේ පෙන්ලා දීලා තිනවා අනාත්ම සංඥාව නෑ අනිච්ච සංඥාව දසාකාරයකට දුක්ඛ සංඥාව 25 ආකාරයකට අනත්ත් සංඥාව 5 ආකාරයකට අනිච්චතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ පරතෝ පලෝකතෝ මාරාමිසතෝ අගතෝ ආබාධතෝ කියලා ඒකේ අන්තිමටම මුල් ටික පෙන්නන්නේ අනිච්ච සංඥාවයි දුක්ඛ සංඥාවයි අනිච්ච සංඥා 10 ආකාරයකට තියෙනවා දුක්ඛ සංඥා 25 ආකාරයකට තියෙනවා අනත්ත් සංඥාව 5 ආකාරයකටයි තියෙන්නේ ඒ වදපා වචන පහ තමයි අනිච්චතෝ තුච්ඡතෝ රිත්තතෝ පරතෝ අනත්තතෝ කියලා අනත් නෑ අනිච්චතෝ වෙන්න බෑනේ තුච්ඡතෝ රිත්තතෝ පරතෝ අනත්තතෝ මොකක්ද ආයෙත් කියන්න ලාල් මහත්තයා වචන පහ අනත්තතෝ ශුඤ්ඤතෝ තුච්ඡතෝ රිත්තතෝ පරතෝ හරි එතකොට ඒ පහම කියන්නේ එකම සංකල්පය අනත්ත කියලා කියන්නේ මේකේ ආත්මසාරයක් නැහැ කියලා ආත්මයක් වශයෙන් ගන්න දෙයක් ඇත්තේ නැහැ ඒක දෘෂ්ටියක් ආත්ම දෘෂ්ටි ඒක අරියත් මාර්ගෙන් නැත්නම් සෝවනාදී මාර්ග චිත්තක්ෂණෙදි කැඩෙනවා ඒ නිසා අනාත්ම සංඥාව තියෙනවා තුච්ච භාවයක් කියලා කියන්නේ මේක පහත් දෙයක් මේක එහෙම නැතුව මේකේ හරපද්ධතියක් හඳුන් හෝ රත්තරන් හෝ කියලා ගන්න වටිනා කෙන දෙයක් මේකේ නැහැ මේ පුද්ගලයා කියන එකේ තුල තුච්ච භාවයක් තියෙන හි රික්ත භාවයක් කියලා කියන්නේ මොකක්වත් නැහැ රික්තකයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ බෝතලයක් කරන්නේ මේ බෝතලේ තියෙන හුලන් ටිකත් එළියට දාලා දැම්මොත් අපි කියනවා බෝතලේ තියෙන රික්තකයක් කියලා. ඒ රික්තකයක් ආවට පස්සේ ඒක ඇතුලේ තියෙන්නේ මේ මොනක්වත් නැති ගතිය. ඒ නිසා තුච්ච රික්ත කියන දෙක හුඟක් සමානයි. අනත්තතෝ ශුඤ්ඤතෝ කියනෙත් ඒ වගේ ශුන්්‍යතාවය, තිච්ඡතාවය, රික්තතාවය විස්තර කරන විශේෂම මහායාන බුද්ධ ධර්මයේ ඒකෙදී පෙන්වන මේ ශුන්්‍යයි කියලා කියන්නේ මොනක්වත් නැහැ කියන එක නෙවෙයි. ඔය අපි හිතන දේ උතර නැහැ. අපි හිතන තරම් ඒකේ වටිනාකමක් මේ මම කියලා කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක් කරකයි මේකයි කියලා හිතාගෙන ඉඳි. එහෙම දෙයක් එතන ඇත්තේ නැහැ. සාපේක්ෂව එතන තියෙන්නේ ශූන්‍යත්වයක් එයා. ඒක හොඳට දැන් මේ මෑතක් වෙනකොට තේරෙන්න පටන් අරන් තිබුණා. තේරෙන්න පටන් අරන් තියෙනවා. ওই නව විද්‍යාවේදී ඒක අංශුවක් පරමාණුවක් කඩාන යනකොට ද්‍රව්‍යයක් කියලා හොයක් හොයන්නම නැහැ. තියෙන්නේ ශක්තිය. සමහරතංගවල ශක්ති ක්වොන්ටම් වශයෙන් පුංචි ඒකක එකතු වෙලා තිනවා ඒක ශක්ති නිකන් හරියට දියසුලියකට එකතු වෙනා වගේ එහෙම නැත්නම් කුණාටුවකට එකතු වෙනා වගේ එකතු වීමක් වෙනවා අනිත් තැන ශක්තිය තුනී වෙනවා තව තැනක ආය ගුලියක් තියෙනවා ආන්නේ වගේ ශක්ති පිංජ නැත්නම් ක්වොන්ටම් තියෙනවා ඒක ඇතුලේ දේවල් නෑ එනමුත් මේ එවැනි ශක්ති පුංචි පුංචි තියෙන ගුලි 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 එකතු වෙලා එකක් කොට ඥාස්ටි කියලා කියනවා අනිත් එක ඉලෙක්ට්‍රෝන කියලා කියනවා පාටිකල්ස් කියනවා ඒකෙන් තමයි පරමාණු හැදිලා තියෙන්නේ පරමාණු එකතුලා අණු හැදිලා තියෙන්නේ අණු එකතුලා ගල් යකඩ වගේ දේවල් හැදුනට ඒක ඇතුලේ අණ කපල බලනකොට පුළුන් වල හරි යකඩ වල හරි බෙදාන ගියාම ගන්න දෙයක් ඇත්තේ නැහැ දෙයක් තියෙනවා වගේ පෙනුමකුත් තියෙනවා ඒ ඔක්කොම සාපේක්ෂ ගතියක් තියෙනවා ගුරුත්ව මේ විශිෂ්ට ගුරුත්වයේ වෙනසකුත් තියෙනවා නමුත් බෙදාන බෙදාන කියලා අන්තිමට බලනකොට ගන්න දෙයක් නැහැ. එතකොට ඒක තියෙන්නේ ශූන්‍යත්වයක්. ඒ වගේ පරතෝ කියලා තියෙනවා. එහෙම ශූන්‍ය දෙයක් මම මාගේ කියලා ගන්න දෙයක් නැහැ. මේක ආගන්තුක දෙයක්. බාහිරේ තියෙන දෙයක් අනුන්ගේ දෙයක් ආනෝය ස්වරූපයට සක්මන් කරනකොට හොඳට සක්මන විනාඩි 35ක් විතර යනකොට ඒ වම දකුණ වශයෙන් කියන හැඟීමත් අයින් වෙලා නිකම්ම ඇවිදෙන නිකන් රූකඩයක් එහාට යන්න මෙහාට යන්න වගේ යාන්ත්‍රිකව යන්න පටන් අරගත්තට පස්සේ ඒක කලින් වයින් කරපු බොනික් එක නැත්නම් ප්‍රෝග්‍රෑම් කරපු රොබෝ කෙනෙක් වගේ ඇවිදින්න යනකොට තමන් පුළුවන් පැත්තකට වෙලා තමන් ඇවිදින දිහා බලන්න. එතකොට අර පරතෝ සංකල්පේ හරි පහසුවක් ඇති කරලා දෙනවා. ඉස්සල්ලා මේ සක්මන් කරන්නෙක් ඉන්නවා, දැන් සක්මන් කෙරෙනවා තමන් තියෙන එක දිහා බලනින් එක. ඒ වගේ මේක සඳහා චේතනාත් යාන්ත්‍රික වෙනවා, එන චේතනානුව වැඩ කරනවා. ඉතින් ඒක දිහා බලනකොට මේ මම කරන විධායක භාවයක්, අදිෂ්ඨායක භාවයක්, ස්වාමි භාවයක්, අධිපති භාවයක් නැහැ. මේ මම මේ හසුරුවනවා කියන්නේ නැත්නම් මූලික මේ නිවාසී බවක්. ඒක ඇක්චුලි ජීවත් වෙන නිවාසියෙක් නෑ. ඒක ආගන්තුකයන් හදපු අම්බලමක් වගේ එකක්. ඒක ඇවිදිනවා. ඒකට අධිකාරී ශක්තියක් මට නෑ. අධිකාරී ශක්තිය නැතුවත් වැඩේ යනවා. ඒ වගේම මේ වේදකයක් නෑ. මේක විඳින්න මම කියලා ඇතුලේ ඉඳගෙන මම ඇවිදිනවා කියලා බලන්නත් පුළුවන්. පරතෝ ඉඳගෙන පැත්තකටලා ඇවිදිනකොට ඇති වෙන වේදන අනුංග දෙයක් වගේ බලන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට බලනකොට ඒ යන්ත්‍රයක ස්වරූපයක් නිකන් මේ යාන්ත්‍රික ස්වරූපයකට පත් වෙනකොට තමයි ශක්මන ඇත්තටම පදන් උනායි කියලා කියන්නේ. එතකොට වෙන්නේ නිකන් තමන් මේ වැඩ කරන එකෙන් පොඩ්ඩක් එළියට ඇවිල්ලා තමන් ඒක දිහා බලන ඉන්නා වගේ ස්වරූපයක් තියෙන්නේ. එතකොට ඔය අනාත්ම ලක්ෂණ පේනවා. නමුත් මේ වෙනකොට ශක්මන මේ අර නිත්‍ය සුඛ සුභ සංඥාවෙන් ආත්ම සංඥාවෙන් බලන කෙනෙකුට නම් ශක්මනේ විසි වෙන්න පටන් ගන්නවා. දැන් මේක හරිද වැරදිද කියලා හිතා ගන්න බැරි වෙනවා. සමහරවිට අධ්‍යය බල නිින්දකට වැටෙනවා. මේ වගේ නිකන් මේ ආකල්ප මේ වශයෙන් බලනකොට පාලනෙන් ගිලිහිච්ච ස්වරූපයක් වෙනවා. මේ ශක්මන් කෙරුවට මේ ඒක මේ මට ඕන තාලෙට කෙරෙන්නේ නැහැ. හැබැයි කෙරෙනවා. ශක්මන කෙරෙනවා මට ඕන තාලෙට කරගන්න බැරුව වගේ. ඉතින් ඒක අර වැරදිවට වටහා ගන්න කෙනා ඔය අනිත්‍යතෝ තුච්ඡතෝ රිත්තතෝ ශුඤ්ඤතෝ පරතෝ විදිහට බලන්නේ නැති කෙනා මේක කරදරයක් කරගන්නවා. ඒක වෙනවා. තමන්ට ඔළුව තෝන්තු වෙනවා. මේ පාලනය කරගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා එහෙම වුණොත් කියනවා මේ ඒ සක්මණ කෙළවර තියෙන ආසනෙ පොඩ්ඩක් වාඩි වෙලා ඉඳලා ආය උතුරු දකුණ හරි ගියාට පස්සේ ආය සක්මණට බහින්නේ කියලා. ඒක වෙන්නේ සාමාන්‍යයෙන් ඔය වම දකුණ කියනකොට නෙවෙයි, ඔසවන යවනවා තව කියනකොටත් නෙවෙයි, ඔසවන යවනවා තබනවා කියන තැන පැන්නුවාට පස්සේ ඔසවනවා ඔසවන්න හිතනවා යවනවා යවන්න හිතනවා කියලා මේ චේතනාවයි ක්‍රියාවයි දෙකම සාහන්සුද්දේ දකින්නකොට ඒ වැඩ රාජකාරී සේරම හිතට වැටෙන්න පටන් ගන්නකොට ඔළුවේ නිකන් වයර් මාරුණා වගේ වෙනවා. හිතා ගන්න බැරි වෙනවා. නැත්තම් විසුද්ධි මාර්ගයේ තියෙන විදිහට ඔසවනවා යවනවා තබනවා තද කරනවා යවන ඔසවනවා යවනවා තබනවා ඔසෝන යවනවා පාත් කරනවා තබනවා තද කරනවා කියන පියවර 6න් 4 පැන්නුවාට පස්සේ ඔසෝනවා යවනවා තබන පාත් කරනවා තබනවා තද කරනවා මේ හොයනවා තද කරනවා කියන ඔසෝනවා යවනවා පාත් කරනවා තබනවා ආදී වශයෙන් ක්‍රමයෙන් 4 පයින්කොට මේ නිකන් හුලං වැඩි තැනක පත් වෙච්ච පහන් දැල්ල වගේ මේක නිකන් මේ නිකන් යකඩ කෑල්ලක් කාන්දම් ශේෂ්ත්‍රයකට කිට්ටු කරගෙන යනකොට කාන්දමට කිට්ටු වෙනකොට ඒක ඇදලා ගන්න ගැතිය වගේ මිනිකන් සක්මනේ කාන්දම් ශක්තියක් එන්න පටන් ගන්නවා. එතෙන්දී මේ හිතත් පුරුදු වෙන්න ඕනේ, කයත් පුරුදු වෙන්න ඕනේ, ඒතර බණත් අහලා තියෙන්න ඕනේ. මේ தත්වය මේ හුරු කරගත්තොත් ඔය මේ නিত্য සුඛ සුභ සංඥාව ඉඳලා අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඥාවට ක්‍රමික යමනක් යන්න පුළුවන්. ඉතින් ඒක තරමට යනවන අම්කෙති කෙනෙක්ගේ ධක්මනේ ඔය කියන තැනට යනනම් කවදාකවත් ඒ හිතේ මේ ඊයේ වෙච්ච දේවල් ගැන කන ගැටුවක් හිට වෙන්න තියෙන දේ ගැන විචිප්ත භාවයක් මේ සකසංකාවක් තියෙන්න බෑ. තියෙන්නේ හරියට මේ අනාත්ම සංඥාවයි ආත්ම සංඥාවයි අතර පැටලවිල්ල විතරමයි තියෙන්නේ. ඒක භයානකයි, භයානකයි වගේ පේන්නේ. නමුත් ඒ වෙනකොට මනස හුඟක් නිදහස්. ඉතින් දාතින කෙලස් වලින් හිත ගැලවිලා, නීවරණයන්ගෙන් ගැලවිලා දැන් අර මේ මම කියාගත්ත සංඥාව බංගලොත් පේගෙන ඉන වෙලාව. ඒකට හුරු කරන්ද මේ ඉතින් සෑයෙන පුහුණු කරලා සාකච්ඡා කරලා තමයි ගන්නෙ. ඉතින් ඒක සම්බන්ධයෙන් ප්‍රශ්නේ මොන විදියටද ලාල් මහත්තයා නැගිලා තියෙන්නේ?
අපේ සාහිත්‍ය වලින් විතරයි ඉන්නවා තියෙන්නේ.
ඔව් ඒක නිසා ඔය මම හිතන මේ ප්‍රමාණය එහෙමනම් ඇති වෙයි කියලා. එතකොට තවත් ප්‍රශ්නයක් තියෙනවා කිව්වා. මේ බර දෙයට හැලු දෙය එකතු වෙන්න ඕනේ ඒ නිසා පරස්පර දෙකක් අතර එක අභ්‍යන්තර බාහිරම වෙන්න ඕනේ අභ්‍යන්තරෙමත් තියෙනවා ඒ කියන්නේ පටවි ධාතුව ගත්තාම පටවි ධාතුව තියෙන පරස්පර දෙකක් බර ගතියත් හැලු ගතියත් මෘදු ගතියත් තද ගතියත් සියුම් ගතියත් ගොරසු ගතියත් මේ දෙක අතරම ගැටුමක් තියෙනවා නමුත් එක වෙලාවට එකක් වෙන නිසා ගැටුමක් එන්නේ නැහැ ඊගාවට තේජෝ ධාතුව කියවමත් උණුසුම සිසිල අතර තියෙන පරස්පර විරෝධී භාවය ආකෝ ධාතුව කිව්වොත් ගලන ගතිය පිටු කරන ගතිය කියන්නේ පරස්පර විරෝධී ගතිය. වායෝ ධාතුව කියල කියන්නේ දරණ ගතිය කම්පන ගතිය කියන පරස්පර විරෝධී ගතිය. ඒක නිසා හතරමා ධාතුන්ගෙන් තොර වේදනාවක් නැහැ. වේදනාව සඳහා අවශ්‍ය කරන මූලික උපාංග හතරමා ධාතුන් තුරම තියෙනවා. ඉතින් මේ වගේ අර මේ හතරමා ධාතුන් වෙනස් වීම ආවේනික ලක්ෂණයක්. කවදාකවත් ඒවට එක විදිහකට ඉන්න බෑ. ඒක අනිත්‍යමයි. ඒ අනිත්‍යතාවය නිසා හැම වෙලාවෙම ඒව තියෙන තැන් වල දැනීමක් වින්දනයක් තියෙනවා ඒක නිසා මේ භූත කියන සත්‍ය හැතිලා තියෙන්නේ යම් කිසි සතෙක් ඉන්නොනම් ඌ නලියනවා සතෙක් ඉන්නොනම් සතෙක් ඉන්න බවට වෙනස තමයි නලියනකම යමක් නිෂ්කලව එක තැන තියෙනවා අපි කියන අප්‍රාණිකයි කියලා ප්‍රාණගතිය භූත ගතියක් තියෙනවනම් නලියනවා ඒ නලියන්නේ මොකද ඒක ඇතුළේ තියෙන මේ ධාතු වලට අමතරව මේ ජීවිතේන්ද්‍රයක් තියෙනවා ඒ නලියන ගතිය තියෙනකොට අපිට ඇහැට හෝ කනට හෝ විඳ ගන්න පුළුවන් දැක ගන්න පුළුවන් ඒකේ තියෙන නලියන ගතිය. ඉතින් නමුත් මේ යම් කිසි ප්‍රමාණයක් ඇහැට පේන ස්වරූපයෙන් ඕන නලියන ගතිය හෝ වුණාට අප්‍රාණික වස්තු රූප වා කලින් අර කියාපු විදිහට අංශු පරමාණු වල කම්පනයක් තියෙන. ඒකත් මේ ධාතු වලට නිකන් ඉන්න බෑ කියන එකට හොඳ නිදර්ශනයක් තමයි. ඒව ස්වභාවයෙන්ම අනිත්‍යයි. ඒ භාවනා කරන කෙනාට අනිත්‍යයි නැති කෙනාටත් අනිත්‍යයි. ඉතින් ඒ අතර ගැටුම තමයි වේදනාවකට විඳිනේකට හේතු වෙන්නේ. එහෙම නැත්නම් මේ විඳ ගන්න බැරුව යනවා. උපමාවට ගත්තොත් සැප දුක දෙක විඳින්න පුළුවන්. නමුත් අදුක්කම සුඛය විඳින්න බෑ. අදුක්කම සුඛ වේදනාවට ආවට පස්සේ අහුවෙන්නේ නැතුව යනවා. දත් පස්ස රින්ගල යනවා වගේ ලෙසලා යන පටන් ගන්නවා. මොකද තද්ද බල සැප දුක් අතර වෙනසක් නැහැ මැද තියෙන්නේ. ඒ වගේම සංඥාවල ගත්තත් ඒක සංඥාවක් තියෙනවා මේ නේවි නෝ නසඤ්ඤ සංඤී නෝපිය සංඤී නෝ විසඤ්ඤ සංඤී නෝ විභූත සංඤී කියලා අසඤ්ඤත් නෙවෙයි විසඤ්ඤත් නෙවෙයි සංඥාව සම්පූර්ණ නැති වෙලත් නැහැ නමුත් මොකද්ද සංඥාවක් තියෙන. අන්න ඉතින් යනකොට අපිට කියා ගන්න බැරි තත්යකටපත් වෙනවා. කියන්නේ විඳ ගන්න බැරුව යනවා අපට. මොකද අපි දැකලා තියෙන්නේ නලියන සංඥාවල් ප්‍රකට සංඥාවල් ගොරෝසු සංඥාවල් නෝපිය සංඤීන විසඤ්ඤ සංඤී නෝ නසඤ්ඤ සංඤී නෝපිය සංඤී න විසඤ්ඤ සංඤී විභූත සංඤී කියලා සංඥාවකුත් තියෙනවා. ඒ සංඥාව අපිට අහු වෙන්නේ නැහැ. ඒ වගේම මේ සංස්කාරවල එකක් තියෙනවා. අපි යමක් කළොත් ලෝකෙට කි මතකයක් හිටිනවා. ඒකේ මේ සටහනක් තියෙනවා. යන්න ඇරියොත් මොනක්වත් මතක හිටින්නේ නැහැ. ලෝකේ දේවල් යන්න ඇරියොත් මොනම දෙයකින්වත් මේ ආතතියක් එන්නේ නැහැ. දැන් අපි මෙතන කතා කරනවාදී ඔය ඇමරිකාවේ කොහේ හරි තැනක නානා ප්‍රකාර දේවල් වෙනවා. ඉතින් අපි අහන්නේත් නැහැ, දකින්නෙත් නැහැ, කෙලස් උපදින්නේ නැහැ. නමුත් අපි හරියට එතෙන්ට ටෙලිෆෝන් කරලා ඇහුවොත් ඒ එන දේ අපි අවශ්‍යලාගත් ඒක අපි මතකෙට යනවා. ඉතින් ඒ වගේ අර ධාතුන් වල තියෙන මේ නලියන ගතියද කියනවා. ඒ වගේ තියෙන ඇති වෙන නැති වෙන ලකුණ අනිත්‍ය ලක්ෂණය කියලා. සංස්කාර විසංඛාරගත වෙනවයි කියලා කියන්නේ ආනේ ගතිය දිහාම බලන ඉන්නකොට ඒක අපි අවස්සන් නැතුව ගියොත් ඒකේ ස්වභාවික කම්පන වේගය යන්න පටන් ගන්නවා අපි අවස්සන්නේ ගමන්පතේ මාරු කරන්නේ. එතකොට අපි ඒකට සංස්කාර කරන්නේ නැහැ. ඒකෙන් අපි සංස්කරණය වෙන්නේ නැහැ. අන්න විසංඛාරගත වෙනකොට මම හිටියත් ඒ දේ වෙනවා බැලුවත් වෙනවා නැතත් වෙනවා. ඒයින් පිට ඒක දැකපු මමෙක් ඒක නිසා නම්බු ලබන මමෙක් නැති තත්ත්වයට යනකොට තමයි විසංඛාරගත වෙනවයි කියලා කියන්නේ. ඒතකොට ධාතුන්ගේ ගුණ ධාතු කරගෙන යනවා. මම ඉන්නවා මම කරනවා කියන දේ අයින් වුණාට පස්සේ ධාතුන් නිසා මමෙක් හෝ මම නිසා ධාතුන්ට කිසිම බලපෑමක් නැති වෙනකොට මම නැතිවීම කියන එක තමයි පෙන්වන්නේ. ධාතුන්ගේ උදේවය නැති වෙනවයි කියලා කියන්නේ. ඒක සංඛාර උපේක්ඛා ඥානෙට ගිහිල්ලා අනුම මේ අනුලෝම ඥාන ගෝත්‍ර වූ ඥානෙදි වෙන්නේ ඒ නලියන ගති ඇතිවීම නැතිවීම ගති නතර වෙනවා. නතර වුණාට පස්සේ ඒකෙන් ඇති වෙන මම එක්කෝ මගෙන් ඒකට ඇති වෙන බලපෑමක් නැති වෙන නිසා දෙක ස්වාධීන වෙනවා යුක්ත වෙනවා. ඒකට විමුක්තිය කියලා කියනවා නිවෙනවයි කියලා කියනවා. ඉතින් ඒක අපේ හිත කවදාකවත් අරමුණු කරන්න බෑ ඒක අපට. අපි අරමුණු කරන්නේ නලියන දේ තමයි, ගොරෝසු දේ තමයි. එහෙම නැත්නම් ගැටුම තමයි. ඉතින් ඒ ගැටුම නැති තැනක් ලෝකේ තියෙනවයි කියලා කියනකොටත් අපේ හිත ක්ලාන්ත වෙනවා. අපේ හිත මේ අර තනියප්පුඩි අනියතේ අප්පුඩිය වගේ සද්දයක් නැති තැනට යනවා. ඉතින් අනත්ත සංඥාව කියලා අපි අරගන්නේ ඉතින් එහෙම දෙයක් තියෙන්න පුළුවන් කියන විකල්පේ හිතට දාගන්නවා. වේදනා දෙක මැද අදුක්කම සුඛයක් තියෙන්න පුළුවන්. සඤ්ඤා මේ රූප ධර්ම කියන හතර මහා භූතයන්ගෙත් අකම්පිත තත්ත්වයක් තියෙන්න පුළුවන්. ඉතින් නැත්නම් ඒගොල්ලන්ගේ ස්වභාවික කම්පණය ඇර අපි අමතර දාන්නේ නැහැ මොනවාකට. ඒකට සඤ්ඤාවෙත් ඔය නසඤ්ඤා සංජී නෝපිය සංජී න විභූත සංජී කියන විදිහට මේ ලෝකේ තියෙන සඤ්ඤා හතරෙන් තොර සඤ්ඤාවක් තියෙන්න පුළුවන්. සංස්කාරවලත් ඇඟිලි නොගහ තීන්දුවකට නොයෙළඹී තේරීමකින් බේරීමකින් තොර ඒක තියා බලන්න පුළුවන් ගතියක් තියෙනවා. අන්න එතෙන්ට යනකොට සමේ විඥානේ පච වෙනවා. විඥානේ අනිදසන වෙනවා. විඥානෙට කරගන්න දෙයක් නැති වෙනවා. රටේ නඩු නැත්නම් ශ්‍රේෂ්ඨ විංශකාර වෙලට මොකද වෙන්නේ? ශ්‍රේෂ්ඨ අධික නිවිංශකාරයට වැඩක් නැතුව යනවා. නඩු තියෙනකන් එයාගේ අගේ වැඩි වෙනවා. ඒ නිසා අපිමයි ඒගොල්ලන්ට නම්බු දෙන්නේ, padi ගෙවන්නේ. ඒකල අපිමයි ගිහිල්ලා උගත ශ්‍රේෂ්ඨකාර මිනිස්චකාරතුමනි කියලා යාප්පු වෙන්න වෙන්නේ අපි. ඒ මොකද අපි නඩු ඇති කරන්නේ නිසා. ඒ වගේ තමයි සියලුම කොටස් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියනව ස්වභාවික ගණනට යනකොට කරන්නෙක් විඳින්නෙක් විධායකෙක් නැති වෙලා යනවා. එතකොට එව්වා ඒ රූප වලට කියන්නේ ඇතිවීම නැතිවීම දෙකෙන් තොරයි. ඒ වේදනාවට කියන්නේ අදුක්කම සුඛයි. ඒ සංඥාවට කියන්නේ අන්නර හතරෙන් තොර මොකද්දෝ සංඥාවක් තියෙනවා. සංස්කාරවලට කියනවා විසංකාරගත උනායි කියලා. ඒ විඥාණයට කියනවා අනිදසන විඥාණය කියලා. ඉතින් ඒකෙන් ඉස්සෙල්ලාම අල්ලන්න පුළුවන් නෝ රූප ධර්ම වල තියෙන හතර මහා භූතයන්ගේ ඒ සම්මත වැඩපිළිවෙල සම්මතයේ වශයෙන්ම දකින්නතෙක් ඇඟිලි නොගහ එන තාලේ බලන දිල්ලෙන් තමයි වේදනා සම්බන්ධ වෙලා තියෙන රූප ධර්ම තේරුම් ගන්න නාම ධර්ම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ සංඥාව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ සංස්කාර තේරුම් ගන්න පුළුවන් වෙන්නේ විඥාන තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඒ නිසා රූප කර්මස්ථානයේදී කරන්නේ ගොරෝසුම දේ අල්ලගෙන හොඳටම කම්පණය වෙලා ගොරෝසු වෙලා ප්‍රකට වෙච්ච තැනින් පටන් අරගෙන අන්තිම සියුම් තැන දක්වාම පරිණාමය හොඳට දැක්කොත් එතකොට වේදනාව ඉබේම දුකෙන් සැපට ඇවිල්ලා සැපෙන් අදුක්කම සුඛයට යනවා. සංඥාවලත් ගෙවා දැමීමක් වෙනවා. සංස්කාර කියලා කියන්නේ භාවනා කරන්න භාවනා වෙන්නදලා නිකන් ඉන්නවා. විවේක නිශ්චිත, විරාග නිශ්චිත, නිරෝධ නිශ්චිත, පටි නිශ්චිත, වස්සක පරිණාමී භාවනාවක් වෙනවා. සංස්කාර කර සංස්කරණය කරන්න වෙන්නේ ඇරලා නිකන් ඉන්නවා. එතකොට විඥාණය අරමුණු කරන්න බැරි වෙනවා, නිමිති ගන්න බැරි වෙනවා, පිළිඹුවක් ගන්න බැරි වෙනවා, අනිදස්සන වෙනවා. ඉතින් මේක හර භාවනා නොකරපු කෙනාට පේන්නේ මහා නාස්තියක්, මහා නැතිවීමක්, පාළුවීමක්, අසරණ වීමක්, තනිවීමක් කියලා. ඉතින් ඒ ඇත්ත තමයි විඥාණය තෙන්ද යනකොට නම් හුඟ දිනකොට දරන්න අමාරුයි. මම සර්වචනාති ඉදිරිපත් කළා තියෙන රූප ධර්ම මුල් කරගෙන රූප ධර්මයාගේ තියෙන මේ ඇතිවීම නැතිවීම එමෙන්න තමයි දෙක විරුද්ධ අර්ථපද දෙකක් ගැටීමෙන් ඇති වෙන මේ කම්පලයට මම වග කියන්න ඕනේ නැහැ. ඒක මගේ න්‍යාය ධර්මයකට හෝ මගේ න්‍යාය පත්‍රයට නෙවෙයි වැඩ කරන්නේ. ඒක ඒකේ න්‍යාය පත්‍රයට වැඩ කරනවා. ඒකේ නොසැලෙන මනසකින් ඒක දිහා බලන ඉන්නවනම් අපිට කියන්න පුළුවන් ඒකට ඒකේ මේ රූප මට වේවා නොවේවා කියන අදහසින් වෙන්වීමක් සිදු වෙනවා. ඒක නිසා ඔය කියලා තියෙන විදිහට වේදනාවක් ඇති වෙන්නේ ප්‍රධාන වශයෙන්ම රූප ධර්මයන්ගේ විරුද්ධ දේවල් ගැටීමේ අජ්ජත් බහිත වෙන්න පුළුවන් අජ්ජත්යෙම වෙන්න පුළුවන්. එතකොට නාම ධර්ම වල ඒ වගේ වේදනාවක් නාම ධර්මයක්නේ රූප ධර්මයන්ගෙන් තොරව කවදාකවත් ඇති වෙන්න විදියක් නැහැ. ඒක අනිවාර්යයෙන්ම රූප වදනම් කරගෙන තියෙන්නේ. නමුත් නාම මාත්‍ර වේදනාවක් එනවා. නමුත් ඒකට හේතු වෙලා තියෙන්නේ අතීතෝ අනාගත රූප ධර්ම කොටසක් තියෙනවා. ඒක නිසා අරූප තලයකට එහෙම ගියොත් එහෙම නිකන් මැටි පිඩක් වගේ කියලා කියනවා. කිසියම් වේදනාවක් දරන්න බෑ. සංඥා වේදිත නිරෝධයට ගියාම රූපය කය නිකන් මැටි පිඩක් වගේ වෙනවා. මලාද ඉන්නවාද කියලා හොයාගන්න බැරි තත්යකට ගිනි සිබ්බත් ගිනි ගන්නේ නැති ආශාස ප්‍රසවාත්සත්සේවත් නොවෙන මත්‍ය සුසුන්නාවේ උණුසුමක් වතරක් වඩටපත් වෙනවා. ඉතින් ඒ ටික මේ ගැඹුරට යන්න තමයි ඔය මේ පඨවි ආපෝ තේජෝ සම්බන්ධ කරන කතා කරලා තියෙන්නේ. ඒක දැන් හුඟා දුරට මේ නවීන විද්‍යාවෙන් පෙන්නගෙන යනකොට ඇත්තට නවීන විද්‍යාවෙන් පරණ විද්‍යාව පච කරලා තියෙනවා. ඕක වෙනවා යෝගාවචරගේ හැම දැනීමක්ම පච වෙනවා. අලුතෙන් එන මේ නාම රූප ධර්මයන් වශයෙන් ඇඟිලි ගැසීමකින් තොරව බලනින්න පුළුවන් ශක්තිය එනකොට අපි මෙතෙක් කල හිත හඳපු සංඥා දැනීම් නම්බුකාරකම් සියරම එන්න මේ විවර්ණ වෙන්න පටන් ගන්නවා දුර්වර්ණ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ප්‍රකාශනය සෑහෙන දුරට හරි නමුත් ඉතින් අංග සම්පූර්ණ ප්‍රකාශයක් කරන තරම් මට අයිතිවාසිකමක් නැහැ. ওই මට්ටමින් දිගට කරගෙන යන්න කියලා නම් කියයි. අපි නම් මේ පැත්තෙන් බලාපොරොත්තු වෙන්නේ. ඈ මොනවද කියන්නේ?
අපස්සෙන්
නෑ බේයි හයිරිමලා
දිනවා. හොඳයි.
ගායනන්ත යන නාමෙන්තර රූපය නෑ නාමයක් එහෙම නෙවෙයි ලාල් මහත්තයා කියන්නේ නාමයක් රූපයක් රහිතව තියෙන්න බැරි නම් නාමයකට රූපයෙන් තොර වෙන්න බැරි නම් කොහොමද අවුට් ඔෆ් බොඩි එක්ස්පීරියන්ස් එන්නේ කියලා. ඉතින් ඒකෙදි කියන්න තියෙන්නේ මේ හීනකදී හීනයක් අපි දකිනකොට අනිවාර්යයෙන්ම මේ ඇහකනන ආශේ ජීවකය මන නිදි වැදිලා තියෙන්න ඕනේ. රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ඔක්කොම තැම්පත් වෙලා තියෙන්න ඕනේ. එතකොට ඒ කියන්නේ මේ අපි කියන්නේ මේ චක්කුංච පටිච්ච රූපේ චුප්පද්දති චක්කු විඥානං කියන විදිහේ ඒ රූප ලෝකයක් ඇත නැත්තේ නෑ. නමුත් ඒ හීන ලෝකයේදී අපි ඇත්තටම හීනෙක ඉන්න බවක්වත් නොදන්න තරමට ඒක අත්දකිනවා. එතකොට ඒ කියන්නේ මේ ලෝකේ රූප වලට සම්බන්ධයක් නෑ. ඒක මේ නැයි කියනත් බැරි දෙයක්. ඒ දවල් හීන කියලා જાතිකුත් තියෙනවා. ඒකෙදිත් ඕක තමයි වෙන්නේ. ඉතින් ඒකට හේතු වෙලා තියෙන්නේ අර මේ රූපයම නෙවෙයි රූපේ හේවණල්ලක් කිය. ඒ රූපේ හේවණල්ලේ රූප නැහැ. රූපේ හේවණල්ල තියෙන්නේ රූපෙට වැච්ච ආලෝකය නිසා ඇති වෙච්ච ලපයක්. නමුත් ඒ රූපේ ඡායාව එකේ පේනවා. ඒ වගේ තමයි හීන ලෝකේ ගත්තාම මනෝ ලෝකේ ගත්තාම ඒක ඔක්කොම අර රූප ලෝකෙන් ඇති වෙච්ච ඡායාවක් තමයි තියෙන්නේ. ඉතින් අර ඒතෙන්ද බැසගත්තට පස්සේ ඒක ප්‍රධාන දේකට වැඩිය ප්‍රකටව කැපී පෙනෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඔය බීබු මිනිස්සු නිදි වඳාගත්තට පස්සේ එහෙම නැත්නම් හිප්නොටයිස් කරාට පස්සේ නැත්නම් ඔය කියන අවුට් ඔෆ් බොඩි එක්ස්පීරියන්ස් එනවයි කියලා කියන්නේ ඒ අර මේ වර්තමාන මොහොතෙන් පැනලා. එහෙම නැත්නම් මේ රූප ධර්මයාම නිවේ ආශ්‍රය කරන්නේ ඒවට කියන උපාදා රූප කියලා රූපයාගේ හෙවණලි තියෙනවා. ඒ හෙවණලි ආශ්‍රය කරගත් අවස්ථාවක් තමයි තියෙන්නේ. ඒකෙන් කියන්නේ මේ රූපේ නැති බව හැබෑව නැත්නම් ඒ out of the body experience ඔය මොකද සූක්ෂම කය ධර්ම කය කියලත් මේකට කියන සමාලලාට ඒකට මේ ඒකෙන් ඉඳලා ඒක අපිට අත්දැකීමට සම්බන්ධ කරන්න වෙන කෙනෙකුට ඒක sannivedane කරන්න නම් නැවතත් රූප මාධ්‍යම තමයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගොළුවේ දැකපු හීනයක් වගේ වෙනවා කියාගන්න බැරුව යනවා. ගොළුවට බෑ හීනයක් දැක්කයි කියලා තව කෙනෙකුට කියන්න ඒ වගේ අපි අරූප ලෝකෙම ඉඳගෙන out of the body experience ගත්තට කාටවක් කියන්න හම්බෙන්නේ නැහැ. අපි නැවතත් කියන්න නම් ආයේ සද්ද මාර්ගයෙන්, කන මාර්ගයෙන් නැත්නම් රූප මාර්ගයෙන්, ඇහැ මාර්ගයෙන් ආයේ රූප ලෝකෙට ඇවිල්ලා තව දන්න කෙනෙකුට සම්බන්ධ කරන්න ඕනේ. ඒක නිසා මේක ආරම්භයේට කලිමුත් රූප ධර්ම තියෙනවා, පස්සෙත් රූප ධර්ම තියෙනවා. ওই සිද්ධියේදී තියෙන මතයක්, මතියක්. ওই රූපේ තියෙන ප්‍රමාවක්, මේ එහෙම නැත්නම් මදයක්. ඉතින් මේ මදය තුලදී නම් අර රූප ධර්ම දකින්නේ නැහැ. බහා විපස්සනා වේදි කියනවා ඕක කාලේන අතික්‍රමයක් කියලා. වටිනාම දේ නම් තමන්ගේ අස්පනා පිට තියෙන දේ දකින්න එක ඒටිඑඩ්ඩි ඔය මේ out of the body experience එහෙම නැත්නම් hypnotizing එහෙම නැත්නම් ඔය දවල් හීන මැවීම එහෙම නැත්නම් මේ හීන ඒක ටිකක් කාලේන අතික්‍රමයක්. ක්ෂණ සම්පත්‍ය පැන්නilla අපේ සම්ප්‍රදාන කුල වචනෙන් කියනවා ක්ෂණ සම්පත්‍ය පැන්නilla. මොකද රූප ලෝකය දන හෝ නොදන ප්‍රතික්ෂේප වෙලා තිනවා. ඒක අමතක වෙලා ඊ ගාවට එන නාම ලෝකේ මත් වෙලා. ඉතින් ඒක අර චින්තාමය ඥාන ඉස්සර වෙලා භවනාමය ඥාන නැතිවීමක් තමයි මෙතන වෙලා තියෙන්නේ. ඊට අමතරව ඕකේ පැත්තක් තියෙනවා 이르දි ප්‍රාතිහාර්ය කරනකොට ඒ ධානාභිඥාලාභී එවන තම විපස්සනාවේ කියලා පැමිණියත් අන්න තව කෙනෙකුගේ හිතට ඔයගේ මායාවක් කරන්න පුළුවන් ශක්තියක් එනවා. තව කෙනෙකුට මවලා පෙන්වන්න පුළුවන් ශක්තියක් එනවා. ඒක මැජික් කාර්යෝ නිකමුත් කරනවා. ඉතින් ඒක ඒ අර චිත්ත ශක්තිය දිනු කිරීමෙන් ඇති වෙච්ච දෙයක්. නමුත් ඒක කවදාවත් නිවන් දකින්න හෝ විපස්සනාවට බර කරන්න බෑ. විපස්සනා අභ්‍යාසයක් වෙන්නේ නෑ. නමුත් අද ලෝකේ හුඟාවක් භාවනා ක්‍රම ඔන්න වගේ මැජික් වලට ඔන්න වගේ දේවල් වලට ගිය නිසා ගිය ඇත්තෝ ඒ ගිය කටුලන් දොල පැටිලයි. මධ්‍යම ප්‍රතිපදාවට හැම වෙලාවෙම රූප ධර්ම පදණං කරගත්ත රූප නාම පරිච්ඡේද ඥාණයෙන් තමයි ගමන යන්නේ. ඒ නිසා අරක කියන තැන එක කෙලින්ම රූප නැති වුණාට රූප වල හේවණලිත් එක්ක කරන මේ ගැටලීමක් කියලා තමයි කියන්නේ. මේ සූක්ෂමකය. සූක්ෂමකයෙන් ඒ කියන්නේ රූපකින් තොරව නාමයකට තියෙන බැරි නම් අපි හීන එකදී මොකද්ද රූපයක් අරම වෙන්නේ නැහැ. රූප අතරලා නේ කියන්නේ. මනෝ රෝගක ඉන්නේ සූක්ෂමකය කියලා කියන්නේ මේ කය අතහැරලා මරණපය අත්දැකීම් තියෙන හුඟවදෙනෙක් යනවා. කීලෝනා ඒ මරණ වේලාවේදී සම්පූර්ණ සිහින ඇති වේලාවේදී අත්දැකීම් හොඳටම තියෙනවා. ඇහෙනවා දොස්තරලා කියන්නේ ඇහෙනවා. ඇහුණාට පස්සේ ඒ කොහොම හරි දොස්තරි කෝමන ආයේ පණ ගන්නවා. පණ ගත්තට පස්සේ ආයෙ ආත ශරීරය ඇතුළට යනවා. ආවට පස්සේ ඒ මිනිස්සු දන්නවා අර වේලාවේදී මේ ශරීරෙ තිබුණු වේදනාව මොනවක්වත් විඳින්නේ නැහැ. තද බල මරණාසන්න අවස්ථාවක ඉන්නේ. ඒලා ඉතාලි හොඳට දැනගන්නේ ලාපව වෙනවා. ගියපාර සුබතරාම කියලා බණ කියන වෙලාවේදී අපි කතා කරේ මේ නිරෝධ සංඥාව. ඒ නිරෝධ සංඥාවේදී පේනම භාවනා කර කර ඉන්නකොට එකපාරට තමයි කියාගන්න බෑ ගැසෙනවා. ඊට ඉස්සෙල්ලා මොනවා වුණත් දන්නේ නෑ. ඒකට අර ආනාපානිය අහුවෙන්නේ නෑ. රූප ධර්ම අමතක කළා. කයත් නෑ. කාලය දන්නෙත් නෑ. වෙලාව දන්නෙත් නෑ. නමුත් ගැසිලා අහවදි වෙනවා. සමහර වෙලාවට මේ නිින්දද කියලා හිතෙනවා. සමහර වෙලාවට නිින්දකුත් නෑ. ඒක නිකන් තිගැස්මක් තියෙන්නේ. ඉතින් ඒක අර මේ සතිය නැති කෙනාටත් ඒක වෙනවා. ඒක කෙලස් වල පටලවිල්ලක් නැත්නම් අයලිතය යෑමක්. නිරෝධ සංඥා වෙනකොට ඉස්සලාම ඕකෙන් තමයි තේරෙන්නේ. නිරුද්ධ වෙනවා. ඒ කාලය ඇතුළත තමයි විස්තර කියාගන්න බෑ. හැබැයි අවදි වෙන්නේ ආය අරමුණටමයි. යන්න ඉස්සලා තරමුණෙමයි ඉන්නේ. ආන්නම ගිහිල්ලා ගිහිල්ලා මේක දික් වෙන්න පටන් ගන්නවා. මේ තමයි මේ සංඥා වේදනා දෙක නැති බව දන්නවා. හැබැයි දන්නේ නැගිටතර පස්සේ. ඊට පස්සේ වුණු කරන්න කියලා කියනවා නැති බවට නැති වෙලාදී මල්ලන්න පුළුවන් කියලා බලන්න. ඒක කියන්නේ හීනෙකට අවදි වෙන්න පුළුවන් කියලා බලන්න කියලා. අන්න එහෙම අවදියක් තමයි මාර්ග චිත්තක්ෂණෙදී වෙන්නේ. Tamange සම්පූර්ණ අවදි භාවයේ තියෙන නමුත් විඥානයක් නැති බව තේරෙනවා. අවදියක් තියෙනවා. ඉතින් ඒක ලාමණිලෝකෙන් කියන්නේ හීනෙට අවදි වෙන්න කියන හිත අවදි වෙච්චාම පංචා විඥා ලැබෙනවා. ඊට අවදිව ආහතින් යන්න පුළුවන් කින දෙත් ඇහෙනවා ඔය පංචාවිඥා ඔක්කොම හම්බෙලා හීනෙකට අවදිනවා. මේක ඔය මේ කවුද මේ මිනිසයාගේ නම මට මතක නැහැ. මේ මිනිසා ඒ පරිශීණය කරලා රතු ඉන්දියන් කාර්ය ජාතියක් වෙන ඒ රටේ ගෝත්‍රයේ නායකත්වයේ දෙන්නේ නැහැ හීනෙකට අවදින්න බැලඳ. එයා ඔප්පු කරලා පෙන්වන්න ඕනේ එයාට හීනෙන් අවදින්න පුළුවන්. ඒ නිසා එයා කරන්නේ හැම වෙලාවෙම කරදරයක් අකරතැබ්බයක් ඉච්චාම මෙහෙම අද්දික එකතන කරලා දැන් තරහක් ගිය වෙලාවක විතර රේඛා අධික තියා බලනවා. කවුරු හරි බණලා මොන හරි වෙච්ච ගම මෙහෙම කරනවා. ඊට පස්සේ මොන හරි කලබලයක් වෙච්චා මේ රේඛා අධික තියා බලන පුරුදු කරනවා. ඉතින් ඒ නිසා යම් කිසි වෙලාවකට යාට හීනෙකට තේරුණොත් මම මේ හීනෙක වෙන්න ඇති කියලා හීනෙන් මේක බලනවා. හීනෙන් මේක බලන්න හදනකොට අහුවෙනවා මේ ඇත්තද නැත්තද කියන එක. ඊට පස්සේ එයා ඒකෙදි කලොප් වෙන්නේ නැතුව හීනෙට අවදි වෙනවා. හීනෙට අවදි වෙන අදිෂ්ඨාන කරපු ඕන දෙයක් සිද්ධ වෙනවා. ඒක මම්මයි කියන්නේ මේක මේ ගෝත්‍රික જાතියක් කරන දෙයක්. ඒ හීනෙට අවදි වීමෙන් කොටින්ම කියන්නේ පංචාභිඥා ලැබෙනවා. ලේසි වැඩ ඔය හැමදාම බුදිය ගන්න වෙලාවේදී හීනෙදි ගොරවන්නේ නැතුව පරිදිද මට හීනෙට අවදි වෙන්න ලැබෙනවා. අවදි වුණාට පස්සේ ඔක්කොම හම්බෙයි. නමුත් කරන්න බෑ. අවදි වෙන්න බෑ මේ මේ හීනේ නැතුව තීයෙන් ඉන්නකොටවත් අවදි කරගන්න ඉන්න බැරි එකේ සතිය පිටවන්න බැරි එකේ ඒකනේ අපිට තියෙන ප්‍රශ්නේ. ඉතින් අවදි වෙලා ඉන්නවයි කියලා උස්ම ගන්නකොටත් වෙන කොහෙදනේ හීද තියෙන්නේ. මුළු ලෝකෙම ආයාවක් පුදුසජානනාංශයේ බුද්ධ කියලා කියන්නේ ප්‍රබුද්ධ කියන සංඥාවයි. ප්‍රබුද්ධ කියන්නේ උන්වහන්සේ විතරයි අවදි වෙලා ඉන්නේ. අපි ඔක්කොම මේ හීනෙක ඉන්නේ. කෙලෙස් මරණින්නේ. ඒකයි අර එදායි ගාථාවේදී කිව්වේ මේ මෝගෝව නිදිගත් ගමක් ගම් වතුරකට අරගෙන යන්නාසේ මේ මිනිස්සු අරගෙන යන්නේ මේ සීරම නිින්දේ ඉන්නේ මේ හීනෙන් තමයි දොඩවන්නේ මේ කතාව තේරෙම මායාවක් අවදි වෙලා බලපු දවසට මේ ආර්යනාසික පැත්තෙන් බලනකොට අනියවෙ මොනවටද මේ රණ්ඩු කරේ මොකද්ද මේ මොකක්ද මේ කරලා තියෙන්නේ ඉතින් නිකන් හීනෙන් දකපු මේ මාලිගාවක් හීනෙන් දකපු දෙයක් වගේ ඉතින් ඒ නිසා මේ අද මුළු දවසම ගත්තාම දවස පුරාම තියෙන්නේ මේ දවල් හීනයක් උදේ පටන් ගත්ත වැඩ පිළිවෙල දුවනවා රැයට තියෙන්නේ රැහිනේ සබ්බයයි කතා කරන්න කි. ඉතින් ප්‍රශ්න නැහැ බුදිය ගත්තට පස්සේ නේද දකින මේ දවල් හීනේ දිහා බලනකොට මා පුදුමාකාර දෙයක් වෙනවා තියෙන්නේ. ඒකට මේ පොඩි ළමයි දිහා බලලා අපි ළමයින්ගේ මානසිකත්වයේ තේරුම් ගන්න ගියාම අපි ඒ ළමයින්ගේ භාෂාවට බහිනවා වගේ පිස්සන් කොටුවට ගාලා හැම කෙනෙකුම අපිට වැඩිය සීරියස් වැඩ. ඔය පිස්සු එක්කෙනෙක්වත් තීරු නැහැ. උන්දියා බලනකොට උණ්ඩ බෙන්නේ අපිට පිස්සුවා. ඔය පැටලවිල තමයි ආර්යයන් වහන්සේනම ලෝකෙදියා බලනකොටත් වෙන්නේ. ඉතින් ඒක උඩ පේනවා මේ මේ ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන තින ආවට පස්සේ මේක නිකන් ෆුල් ඩයිනමෝ එකක් වගේ. ඒ මොහනේ කිරිල්ලෙමුත් අනිවාර්යයෙන් වර්තමාන මොහොතට අවදි වෙන්න බෑනේ මොහනේදී. ඉගෙන ප්‍රමාදෙන්නේ නැත්නම් මේ මදයක්නේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ওই මොහන ක්‍රමේ පටන් ගන්නකොට ඇත්තටම ඒක පටන් අරගත්තේ මුළු ලෝකෙම තියෙන මානසික රෝග සියල්ලටම උත්තරේ මොහනේ. ඒ තරම්ම අල්ලලා ගියා මිෂනරිසම් කියලා ඒ පටන් ගත්ත මහත්ය නිසා පස්සේ අන්තිමට යනකොට ඒක නිකන් ගණන්ම ගන්න නැත්තනකට ගියා. දැන් හැබැයි ආයෙත් වැඩට ගන්නවා. දැන් ආයෙත් මොහන ක්‍රම කරනවා. කරලිවල ඒ මානසිකය මතකය මේ යටි හිතට ගෙනියලා යටි හිතේ තිනව එන්න හරිනවා. ඉතින් බිව්වට පස්සේ කොටන්නේ තුකම තමයි. දියු ගාවට ගිහලා මේ පරල වෙන්නේ ඒත් උගම තමයි. එතනින් ගියාම විවේකීව පැය ගාණක් ප්‍රශ්නයක් කතා කරගෙන ඉන්නේ. ඉතින් ගණන් ගන්න නැතුව අදාළ නැති මනසකේ ප්‍රශ්න ඉවර වෙනවා. එච්චරම තමයි ඒක වෙන්නේ. අර හිර වෙලා තද වෙලා තියෙනකොට මේ පැත්තෙන් ටැප් එකක් කරලා දාන්න. අර දෙමළ පැත්තේ යනවා. ඉතින් එච්චර ෆ්‍රී ඇසෝසියේෂන් මොනවා හරි කරලා. සතියෙන් ඕක තනියම තමන්ට කරතයි. සතියේදී කරන්න වෙන මිනිහ කියලා තමයි මෝහණය කරන්න ඕනේ. තමන්න තමයි මෝහණය කරගත්තාගේ. තමන්ගේ කවුන්සලින් තමන්ට කරතයි. ඉස්සල්ලා බුදුහාමුදුරුවෝ පොඩි තල්ලුවක් දෙනවා. ඒක නිකන් මේ උත්ප්‍රේරණය කරනවා. උත්ප්‍රේරණය කරනගෙන වැඩේ පටන් අරන් දෙනවා. ඊට පස්සේ කියනවා මගේ ගෝලෙක් කල්ලාන උන්නේ කරගනින් කියලා. ඊට පස්සේ කියනවා ගෝලයක් නෑ උඹම කරගනින් කියලා. ඊට පස්සේ උඹ අනික් පිසුළු දව කරපන් කියලා. ඉවරයි. ඒ සතියේදී දෙන්නේක් නෑ. දෙන්නේ කොහොම කරනවද පටන් ගන්නකොට අර කන්නඩියෙන් පොඩ්ඩක් මූණ බල්ල පුරුදු කරනවා වගේ. අන්තිමට යනකොට තමන්ගේ පැත්තට ආවට පස්සේ කොහොම හරි සතිය ඇති කරන මිනිහත් නැති වෙන්න ඕනේ. සතියත් නැති වෙන්න ඕනේ. ඒකයි ඔය උනාකනේ ඒක පිළිබඳව මේ Hindu වේදයේ සඳහන් කරන්නේ මායා කියලා මුළු ලෝකෙම මායාවක් මේක මේ විඥාන මායාව. ඒක බෞද්ධ නිකාය කියන්නේ විඤ්ඤත්ති මාත්‍රතා සිද්ධි. ප්‍රඥාවෙන් ඇති කරන දේවල් වලට අපි කියනවා පඤ්ඤත්ති කියලා. විඥානයේ විසින් ඇති කරන දේවල් වගේත් තියෙනනේ අනනවනි අපි. ඒකට කියනවා විඤ්ඤත්ති. මුළු ලෝකෙම විඤ්ඤත්ති මාත්‍රයක් පමණයි. මේ හිත විසින් මාවන දෙයක් විතරයි මේ එළියේ පේන්නේ. යථාර්ථය දැක්කනම් මේකට ආස කරන මොකද තමන්ම වාගත්ත නිසා. යථාර්ථය දැක්කනම් ඕකේ ගන්න දෙයක් නැහැ. ඕකේ තියෙන අර පට විධාතු තියෙන තද ගතිය තියෙන. ඕකට මොකක්ද හැලෙන්න දෙයක් තියෙන. පට විධාතු තියෙන තද ගතිය, කම්පන චංචල ඒව ස්වරූපේ තියෙනවා. ඉතින් උඹ හිතියක් නැත්තත් ඕක කොච්චරයි. අනාත්ම සංඥාවෙන් බලනකොට මේ ලෝකේ මොනම දෙයක්වත් අපි නොකර හිරියට මේ ලෝකේ කිසිම අඩුවක් වෙන්නේ නැහැ. ඕමම යනවා. අපි හිතනවා මම නැත්තම් මම දී කෙරුවේ නැත්තම් මේ උරුවේ උදේට ඉර පායන එකක් නැහැ හැන්දාවට ඉර බහින්නේ නැහැ කුකුළු අඬලන එකක් නැහැ පාන්දරට බල්ලන කණ්ඩාම් වෙන්නේ නැති වෙයි මොකක්වත් වෙන්නේ නැහැ මේ වෙන්නේ මොකද්ද තමන් පච වෙන එක විතරයි ඒ නිසා අපි මොනවා හරි කරන්න උත්සාහ කරනවා මම නැතුව කරන්න බෑ කිය කරන්න හරිය අනන එක තමයි පාප තමයි කරන හරිය කරන්න පාප මොකද මම කියන සංඥාන් කරන ඉතින් මායාවට අවදි වෙනවයි කියලා කියන්නේ හීනෙකට අවදි වෙනවයි කියලා කියන්නේ හුදුවට සත්‍යයෙන් යුක්තව හිටියොත් ලෝකෙට ඉන්න සෑම කටයුත්තකම තියෙන වටිනාකම සම වෙනවා. නැත්තම් බිඳුවට බහිනවා කියන එකයි. අප පච වෙනවා කියන එකයි. එහෙම නැත්නම් අර වැඩ හලෝ මේ අපේ වැරද්දක් උනේ පවර් ෆේලියර් එකක් ආව ඈ. ඒ නිසා කේති ගන්න එපා. දැන් හොඳයිද? දැන් හොඳයිද ඇහෙනවද? ඒක මම හිතන්නේ අර මේ පහුගිය දවස්වල ඇත්තටම සිග්නල් නම් හැදුවා ගෙනල් ඉවරලා ආයේ මේ ටෙලිෆෝන් එකේ ඒක පොඩි දිනුවක් තියෙනවා ඉස්සර වගේම කැඩෙන්නේ නැහැ ඉතින් කරන්න දෙයක් නැහැ මන්ද කලුව පින් නොකලේ කියලා තමයි කියන්නේ පින් කරන්න ඕනේ ඔබට අර මුල ප්‍රාන්තේ නම දුන්නා වගේ ඒක දැන් තමයි හදි බලන්නේ එහෙම තමයි පව් වෙනකොට ඒක නිසා මේ විපස්සනා ලෝකයෙන් කරන්න හදන්නේ ඒ ඉසල මායාවල් සහිතව අනුගේ හුරුතල් සහිතව කොහොම හරි කරලා මේක පුරුදු කරලා තමන්ටම තමන්ගේ කණ්ණාඩියේ මූණ බලන්න එනකොට ඒ තීරණ පටන් ගන්න මේ අනුන් ඇවිල්ලා විරිත්නකොට කොණිත්නකොට අපි මේ උලිලි බාණ්ඩ යන්නේ අපිව බාර ගන්න නිසානේ එහෙම නැතුව මොකක් හරි තමන්ගේ පුළුවන් තරම් අරන්නේ ගත වෙලා රුක්ක මූල ගත වෙලා ශුන්‍යකාර ගත වෙලා තමන්ගේ වැඩ කරන්න පටන් අරගත්තාම අපිට අර පරණ පුරුද්දර කෝලම් කරන මිනිස්සු බලහිනවා කියලා හිතලා බලන්න කෙනෙක් නැත්තම් ඌ නිකම්ම පච වෙනවා. ඔක තමයි සිද්ධාර්ථ කුමාරයා ගීගේ අරින්ද දවස් ඉස්සසක නාටිකම් කරනවට කෙරුවේ. ඌ හොඳටම නැටුවා. ඇවිල්ලා ඉස්සර නටනකොට ඉස්සල බැලුවා. බල පිටි පැත්තට හැරුණාට පස්සේ ඉතින් කවුරු බලන්නද? නාටිකම් කරනවට බල වැඩක් නැහැ. බලන කෙනෙක් ඉන්නවනේ ඊට පස්සේ අර සම්පූර්ණ නටන ගනිලා කෙලින්ම නින්දට වැටුනේ. ආයි මොකක්වත් නැහැ. ඒ දෙක අතර සම්පූර්ණ තද්ද අවදියක්. මේ කුමාරයාව පිනවන්න පිනෝන කුමාරයා පිටිපැත්තට හැරුණා පස්සේ බලන්න කෙනෙක් නැතුණා පස්සේ නින්දට වැටුනේ ඇඳපුතු මේස කොට්ට මොකක්වත් ඕනේ නැහැ. අර සංගීත භාණ්ඩම කොට්ටයක් බාටපත් වෙනවා. කෙල වැක්කිරිල නිරුවතින් මලසෝන පිටිය. ඊට පස්සේ හැරිලා බලනකොට නාඩගම පේනවා. දැන් ඔන්න නාඩගම. ඉතින් පේනවා අර මිනි උඩින් පැනලා යනා වගේ තමයි පැනලා ගිල්ල යසෝදරාතිහා බලනවා. අනේ මේ දැන් උපදිච්ච දරුවා ඉඹින්ද තොත්වක් දෙන්න ගියොත් එඩිය අහු වෙනවා. ඊජාපතී ඕම් අම්ම ළඟටලා හිටපන් මම යන්නම් කියලා කිව්වා. ඒක නිසා අපිත් කවදාරි ඔය නාඩගම යද්දි සම්පූර්ණ නාඩගම යද්දි පොඩ්ඩක් අනිත් පැත්ත හැරෙන්න. ඒකයි කියන්නේ කේන්තියක් ගන්න 10ට ගණන් කරන්නයි කියලා. ඊට පස්සේ ආයෙත් කේන්තිය දිහා බලන්න. ආයෙත් බැලිය යුතුමයි. බලනකොට සේනවා මේ අපි මේ මොන කාටද ඇඳලා ඉන්නේ. මහදෝනටද ප්‍රීති අක්ෂරාටද? එසකට තමන් ඇඳලා ඉන්නේක පේනවා. ඒකට හොඳම වැඩේ තමයි ඒ වේග කේන්ති තියේදී බැලුවට බලන්න බෑ රූපේ පේන්නෙත් නෑ වෙන කෙනෙක් බලන වගේ බලන එකට හොඳ ලස්සන උපමාවක් එදා ඥානසාරි බණීදි කිව්වා වඩුවෙක් ලීය ගාලා ලීය ඇදද කියලා බලන්න එක හැක් වහලා තමන්ම බලනවා තමන් බලපේක ඇදී වෙන කෙනෙක් බලනවා ඒකට තමන්ද පේන්න පටන් අර ගන්නවා ඊගාට ගාන්න තියෙන තැන මේක වැරදි තියෙන බෑ මං ගාපු ලීයනේ කියලා ඇද්දකින් බලන්නේ වෙනකෙනෙක් බලපෙක. ඒ වගේ තමයි තමයි වැඩක් මුත් කරන්නේ නැත කරනවා. මොකක් හරි හේතුවක් නිසා. නැතකලී ඊගවදසය පටන් ගන්නකොට අර ඉස්සල වැරදි කර නැත කරපෙකේ වැරදි පේනවා. දෝෂයකට මේ පේන්නේ. අලුත් දර්ශනයක් පේන වෙන පැත්තකින් බලනකොට පේනවා. ඒ වගේ වේග ධාරාව යනකොට කෝපය කඩන්න මොනම ප්‍රශ්නයක් වුණත් තමයි 10ට කරන් කරන්නේ. අධික බරපතල දෙයක් වෙන්න උඩ. ඒකල ආයෙත් ඒ වේගය දිහා බලන්න. රාගය එනකොටත් පොඩ්ඩක් සතියට දාන්න. ආයේ රාගේ එකට නතර වෙන්නේ නැහැ. එයාගේ රැල්ල ගහනවා දිගටම. දෝංකාරද? එතකොට ආයේ රාගේ දිහා බලනකොට වෙන කෙනෙක් බලනවා වගේ. ඒක උදේ සම්පූර්ණ නාඩගමක් තියෙන. ඒක උදේ සම්පූර්ණ නිකන් අනුන්ගේ දෙයක් වගේ. ඉතින් ඒක ඉස්සෙල්ලා අපිට උගන්වනවා ඔය මෝහණී. ඔය out of body experience එකෙන්. එහෙම නැත්නම් ඔය සූක්ෂම සතියෙන් පෙන්නනවා. සතිය ඕක තව ලං කරලා පෙන්නනවා. Tamanටම වෙන කෙනෙක් බලන්නසේ දර්ශනේ සමාඩ දෙකම එකදරේ වලදයි. මම කේන්ති ගියාම මම ඉන්නවා ඉන්න ගමම මටම පේනවා මට කේන්ති කියලා කියන හැටි ඉතින් ඊට වැඩි ආයේ හාස්‍යයක් එන්නේ තද දුකක් මේ කතා කරන්නේ. වේදනාව රාගයක් ඇවිල්ලා. ඒකෙම දිහා Taman නැවතිදියා බලනවා විතර හාස්‍යයක්. ඒකම තරම සජීවී නාඩගමක්. ඒ වගේ මායාවක්, ඒ වගේ හීනයක් දුකේ කොහයක්වත් නැහැ. ඉතින් සර්වඥාන්සේ දේශනා කරලා තියෙනවා මහණෙනි දුක නම් ඇත්ත දුකයි. නමුත් දුක දුක වශයෙන් දකිනා විතර මිහිරියාවක් මනුෂ්‍ය ජීවිතේ කවදාකවත් විඳින්න බෑ කියන්නේ. ඒකට දුක එන්නමත් ඕනේ. දුක දිහා පරතෝ සංකල්පයෙන් බලන්න ඕනේ. මම කියන සංකල්පයෙන් බලමින් ඉන්න අතරවාරේ. ඒක තමයි විපස්සනාවෙන් කරන්නේ. දෙවැන්නකකින් තොරව මොනම ටෙක්නික් එකක්වත් නැහැ. සතියමයි අන්තිමට සතියත් තොරව. සතියමත් නැතුව ඔක තියා බලන්න පුළුවන් තත්යකට එනවා. එතකොට තමයි තේරෙන්නේ මේක නිකන් කාගේ න්‍යාය පත්‍රයටද අපි මේ වැඩ කරන්නේ. උදේ ඉඳලා හැන්දා වෙනකන් කාගේ න්‍යාය පත්‍රයටද වැඩ කරන්නේ? එක්කෙකුගේ නම තමයි කියන්න තියෙන්නේ මේ ගෙවල් හදන වඩුවගේ. නැත්තම් තෘෂ්ණාවගේ න්‍යාය පත්‍රයට වැඩ කරන්නේ. ඉතින් ඒක අපි දකින්නේ අපරාධයක් විදිහට. අපි දකින්නේ ස්වභාවය. ඒක අපරාධිකුත් නෙමෙයි. ලෝකේ හැටි. ඉතින් ඒක දැකගැනීමේ ශක්තිය මනුස්සයර තියෙනවා. සම්‍යක් දෘෂ්ටිය කාට තියෙනවා. ආනේ ඒකට සමාදම් වෙනවනම් මේ චේක තමයි අපි මේ සීල් පුරන්නේ, දන් දෙන්නේ, සමාධි කරන්නේ, විපස්සනා කරන්නේ. ඒසකට අවදි වෙන්නේ මොකටද? අපේම හීනෙට අවදි වෙනවා. හීනට අවදි වුණාට පස්සේ මේ හීනෙන් කෑ ගහන මිනිසුන්ද කෑ ගහන්න ඕන කමක් ඇත්තේ නැහැ. Tamandම තේින්න පටන් ගන්නවා. Taman ඉන්නේ මේ රංගපෑමක අනුන්ගේ ආකල්ප මත ජීවත් වෙන්නේ. අපු කවුදෝ දීපු සංස්කෘතියක් අනුව වැඩ කරන්න ගිහිල්ලා අපි මේ කුරුසියකට වෙලා එන කාලා ඉතින් කට දිගාරගෙන ඉන්න රූකඩයක් වාගේ. එහෙම නැත්නම් මේ හේන් වලට පඹේක් වාගේ එතන දඬු කඳේ ගහලා ඉන්නවා. ඔක ගලවලා දැම්මට බුදුහාමුදුරන්ගේ කිසිම තරහක් නැහැ. උන්වහන්සේ දන්නවා ඔක ගලවලා දාන්නම් උඹ ළඟ තිබුණ හොඳ තීරමත් අතාර ඉන්න ඕනේ. නරක අතාරීම ගැන කොමන කතාවද කියලා. අදිනු පලකම ධාර්තේ ධාතුරු දන්නේ උත්තරේට.
එන ආයේ යන්න එපයි කියන්නේ out of the body experience වලට.